ස්වාමීන් වහන්සේගෙන් මහා සංඝරත්නයෙන් අවසරයි. අද අප මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් අද දවසේ වැඩසටහන කමඨහන් සුද්ධ කිරීම වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු
ස්වාමීන් වහන්සේ, අද මට නම් මේ පැත්තෙන් ලිඛිත ප්‍රශ්න ලැබිලා නැහැ. එක ප්‍රශ්නයක් තියෙනවා මම කියවන්න ස්වාමීන් වහන්සේ. මේ සතිපතාලේ මගේ දුවගේ රිපෝට් එකක් තියෙනවා. ඊට කලින් ඉන්ද්‍ර මහත්මිය ඔබතුමීට මේ පැත්තෙන් ලැබිලා තියෙනවා නම් මම ආරාධනා කරනවා ඒවා ඉදිරිපත් කරන ලෙසට.
නිරෝෂ්තා, මට දෙකක් ලැබිලා තියෙනවා.
ප්‍රථමයි
ඒක ඉදිරිපත් කරන්නද?
එහෙම
ස්වාමීන් වහන්ස අවසරයි
කියන්න.
එහෙමයි, මේ පළවෙනි ප්‍රශ්නේ මේක අතින් ලියාපු එකක්, ප්‍රින්ට් අවුට් එකක් තියෙන්නේ. මම ටිකක් මෙමින් කියවන්නම්. පින්වත් ස්වාමීන් වහන්ස, වෙනදාමෙන් පර්යංකේදී කෙටි වේලාවකින් හුස්ම සියුම් වී ශරීරයේම සැහැල්ලු බවක් දැනෙනවා. මේ විදිහට දිගටම සියුම් හුස්මේ සහ හිස් අවකාශයක එහා මෙහා යමින් ඉන්නා බවක් වැටහෙනවා. ඉඳහිට වරින් වර ශරීරයේ ගැස්මක් දැනෙනවා. ඒ ගැස්ම මුළු ශරීරයේම එක පාරට හෙලවෙනවා වගේ දැනෙනවා. එයින් පසු තව දුරටත් ශරීරය නිදහස් වන සැහැල්ලු වන බවක් වැටහෙනවා. මේ අතර සිතුවිලිද එනවා යනවා. සිතුවිලි මගහැර සියුම් හුස්මට සතිමත් වීම ආතතියකින් වෑයමකින් තොරවම සිදුවෙන බව වැටහෙනවා. පර්යංකේ සමහර අවස්ථාවල හුස්ම ගැනවත් ශරීරය ගැනවත් වාඩි වී සිටිනා බවවත් කිසිම දැනීමක් නැතිවම ගෙවෙන අවස්ථාද තියෙනවා. ඉතා කෙටි කාලවල මේ වෙනස්කම් සිදුවෙනවා. කෙටි වේලාවකින් නැවත අතපය නැවී ගුලි වී ශරීරයේ ඇලවි ඇති බව වැටහෙනවා. මේ විදිහට ශරීරයේ දැනෙන නොදැනෙන හුස්ම දැනී නොදැනී යන අවස්ථා පසු කරමින් පැයකට අඩු හා පැයකට වැඩි වේලාවන් පසුගිය පර්යංක ගණනාවක් ගෙවි ගියා. මේ තත්වයේ දියුණුවක් කර ගැනීමට ඔබ වහන්සේගේ උපතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හුස්ම සියුම් වෙනකොට අනායාසයෙන් ඒක බලන්න පුළුවන් කියලා කියන්නේ හුස්ම සියුම් වීම අපේක්ෂාවෙන් යන කෙනෙක් නැත්නම් ඒකට ප්‍රතික්‍රියා නොකරන කෙනෙක්. එහෙම නැත්නම් හුස්ම සියුම් වෙනකොට ආයාසය වැඩි වෙනවා, සතිය කැඩුනයි කියලා වගේ කල්පනා කරනවනම් හරි වාතයක් ඕක, බලක් බරක් වෙනවා. ඉතින් ඒකයි අපි මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ. හුස්ම සියුම් වීම ස්වභාවික දෙයක් නම් ස්වභාවික දෙයට වැඩි ආයාසයක් වදන්න ඕනේ. අපිට ඒකට අනුගත වෙන එකයි තියෙන්නේ, ඒකට අනුග්‍රහ කරන එකයි තියෙන්නේ. ඉතින් ඒකම තමයි ජීවිතයේ තලතුණා වෙනවා කියන්නේ. තලතුණා වෙන්න වෙන්න ප්‍රයත්න අඩු වෙනවා. ඉතින් අඩුවීම ලෙඩවීමක් හෝ ඉන්ද්‍රියන්ගේ දුර්වල වීමක් කියලා වගේ ගත්තොත් ඉතින් ඒ කෙනාට හැමදාම ඩිමෙන්ෂියා කියයි, අල්සයිම කියයි, එක එක රෝග ලක්ෂණ. ওই සබ් සම්තාරේ ඇති. ඒ වගේම තමයි මේ සිවුම් වෙන එක දැකලා අනායාසයෙන් නැත්තම් ආයාස වැඩි ආයාස කරකින් තොර යන්න පුළුවන් කියලා තියෙන වාක්‍ය මම බොහොම අගය කරනවා. ඉස්සරහටත් ඔය වෙන දේ වෙන්න අරින්න ඔය කිසිම දේ වෙන දේවල් වලට ආයාස කරන්න ඕනේ නැහැ. නැත්තම් කියන්න පුළුවන් අපි ආයාස කරලා ආතති එනත්තම් අසහන ඇති කරන්නේ අමෝරාවට කොටම තමයි. ඒකට තමයි කෙලස් කියන්නේ. ඒකට තමයි බය කියන්නේ. ඒව තමයි සංස්කාර කියලා කියන්නේ. ඒව තමයි මමයා කියන්නේ. ඉතින් ওই ටික වෙන් කරලා අඳුර ගන්න අමාරුයි. නමුත් අර වාක්‍යයක ලස්සනට ලියවිලා තිබුණ නිසා මම අගය කරනවා. අන්න ඒ වාගේ පරියන්කේදී සතියේදී භාවනාදී සිදුවෙන දෙයට අනුග්‍රහ කරගෙන යනවා මිසක්කා ඒවට ඇයි එහෙම වෙන්නේ කියන මේ කුණු හරප ප්‍රශ්නේ අහන්න එපා. ඒකෙන් තමයි මේ කමඨාන් සුද්ධ කිරීම ගොඩක් කල්යන්නේ. ඒ නිසා ඔය ක්‍රමෙමයි ඔයිටත් වැඩි විශ්වාසයෙන් මේක දිගට කරගෙන යන්න කියලා අපි යන් ඊගාව ප්‍රාර්ථනාවට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවෙනි ප්‍රශ්නේ, තව ප්‍රශ්නයක් මේ චැට් එකේ තියෙනවා. ඒක මේ ප්‍රින්ට් අවුට් එකක් ගන්නම්. ඒත් මේක කියන්න අවසරයි ස්වාමීන් වහන්ස. ගරුතර ස්වාමීන් වහන්ස, භාවනා වැඩසටහනකට සහභාගී වී උනේමු. බුරුම විදර්ශනාව දින 3මාරක් කළා. දිනකට පැය 9ක් 10ක් පමණ භාවනා කරන ලදී. සාමාන්‍යයෙන් පර්යංකයේදී නිදා වැටුණක් මෙවර එලෙස නිදා වැටුනේ නැත. ධාතු ගුණ දැනුනි. වේගයෙන් උරහිසේ ඇඟ දිගේ සහ අත දිගේ ධාතු ගුණ පහළට එයි. උඩුකයේ වම් පස හා දකුණු පස සහ කකුල් වල යම් දැනීමක් ඇති වෙනවා නැති වෙනවා. ඒ සතුටුදායකයි. ආනාපාන සති භාවනාව කරන විට ආශ්වාස ප්‍රශ්වාස කෙටිය. නාසයේ අතල අසල නොතේරේ. ඇඟ ඇතුලේ හුස්ම ගන්න බව තේරේ. හුස්ම ඉතා කෙටිය. ආශ්වාස ප්‍රශ්වාස ලෙස නොදැනේ. දැන් ධාතු ගුණ එයි. හිත නිසල වූ විට ධාතු ගුණ වරින් වර පැමිණේ. ඉන්පසු බොඩි ස්කෑන් කරා. වේදනානුපස්සනාව කළා. ප්‍රකට ධාතු ගුණ වලට අවධානය යොමු කරන ලෙස ගරු චන්ද්‍රරත්න හිමි අවවාද කළ නිසා එලෙස කළා. ඉස්සර නිදා වැටුණත් දැන් නිදා නොවැටි. ඒ ධාතු ගුණ දැනෙන නිසාය. මෙම තත්වය උපේක්ෂා සහගතය. මෙම ධාතු ගුණ සතුටින් සිටින විටද අත්දකිමි. බණ අසන විට ධාතු ගුණ අත්දකි. අනිත් අයට කරදර ඇති වූ විට අනුකම්පා සහගත වූ විටද ධාතු ගුණ දැනේ. හොඳ ගීත අසන විටද මේ සිදුවේ. නිසංසලව සිටින විට මම ප්‍රිය දෙයක් සිදුවන විටද මේ තත්වය ඇතිවේ. රාත්‍රී 3ට 4ටත් මේ සිදුවේ. මෙය දෙස බලා සිට නැගිට භාවනා කළා. එවිට එය නැතිව ගියත් සතිය හොඳින් පැවතුණා. මෙය දිගින් දිගටම වරින් වර ඇතිවේ. උපදේශ පතමි. ස්වාමින් වහන්සේ නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු.
ඔයකේ තියෙන විදිහට බුරුම විදර්ශනාව කියලා වෙන එකක් ඇත්තේ නෑ. ඒ වගේ වචන ගොඩාක් පාවිච්චි කරලා තිබුණා. නමුත් ඒව නැත්තා වඩා හොඳයි. වාර්තාව එක සරලයි. ධාතු ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ ධාතුන්ගේ නෑ අජ්ජත් බහිද්දා ભેදයක්. අපි යම් ප්‍රමාණයක් ධාතු මගේ කියලා ගත්තනම් ඒකෙන් තමයි දුකේ. මේ ධාතුන්ගේ ක්‍රියාවලිය මම හිතියත් නැතත් ලෝකෙ සිද්ධ වෙනවා. මේකෙන් කොටසක් මගේ කියලා ගන්න. ඒක බුදුරජාන් වහන්සේ රාහුල පුංචාම්සුවන් කියනවා අජ්ජත් පටවි ධාතු බහිද්දා පටවි ධාතු පටවි ධාතු රේවේසා. මේ අපි අජ්ජත්යයි කියන පටවි ධාතුවත් උදාහරණයක් වශයෙන් බහිද්දා කියන පටවි ධාතුවත් පටවි ධාතු. පටවි ධාතු දන්නේ නැහැ මේක මගේ මේක උඹේ කියලා. විඥාණය තමයි ඒ ටික මේ මගේ කියලා දාගන්නේ. අපිට දුක් දෙන හරියක් දුක් දෙන්නේ, කෙලස් වෙන හරියක් කෙලස් වෙන්නේ මම කියා ගන්න කොටස. ඉතින් ඔය පටවේ ධාතු ගුණ වඩනවයි කියලා කියන්නේ අර සීමාව තල්ලු කරලා දානවා ඈතට. එnde ende 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 වෙනවා. පිටවිත ධාතුත් පටවි ධාතුම තමයි. මගේ ධාතුත් පටවි ධාතුම තමයි. මගේ කියාගත්තොත් මේ ප්‍රසංසාරයට බැඳෙනවා. ධාතු ගුණ බැලුවොත් අපි විශ්වගත වෙනවා. ඒ නිසා තව ඕක ඉතුරු පැතර යනකම් විවිධාංගීකරණය වෙනකන් ධාතු ගුණ නෙවෙයි තවුඩක් ක්‍රම තියෙනවා. මේ කෙනාට අල්ලන්නේ ධාතු ගුණ නම් ඒකේ බලන්න කවුද ධාතු කියන්නේ මේක මගේ කියලා. කවුද ධාතු කියන්නේ මේක මගේ නෙවෙයි කියලා. මගේ තකතිරුකම තමයි. මගේ තෘෂ්ණාවම තමයි. යන්න එතන තියෙන අජ්ජත් බහිද්දා ભેදයට හේදී ඇති කිරීමට අවිද්‍යාව සහ තෘෂ්ණාව වැඩ කරන හැටිත් ඒ නිසා දුක බදා ගන්න හැටිත් දැනගන්න හොඳ පාඩමක්. තව දිගට ඔබ දිගේ කරගෙන යන්න කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ලැබුණු තව ප්‍රශ්නයක් chat එකෙන්. ඒකත් මම මේ වෙලාව ඉදිරිපත් කරන්නම්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. සක්මන් පතේ කෙලවරක සිට පාදයේ අරමුණු කර සක්මන ආරම්භ කෙලිමි. පොළවේ ස්පර්ශයත් සමග පතුලට දැනුණ කම්පන ගතිය ක්‍රමයෙන් දෙපතුලේ සිට හිස දක්වා ගමන් කරනවා දැනුනි. ඇවිදීමක් ඇතිමුත් ඇවිදින කෙනෙක් ඇති බව නොදැනිනි. කිසිම වෙහෙසක් නොමැතිව පහසුවෙන් සක්මන සිදුවිය. පැයකට ආසන්න කාලයක් සක්මන සිදුවිය. පර්යංක භාවනාව. පර්යංකයට වාඩි වී හුස්ම රැල්ල අරමුණු කර ටික වේලාවකින් හුස්ම නොදැනී ගොස් කය අරමුණු විය. ඒ දෙස බලන විට එය නිශ්චලව වාඩි කරවා ඇති අයුරු පෙනුනි. සිතුවිලි වරින් වර පැමිණියද ඒවා අරමුණු නොවිය. ටිකකින් නිශ්චලව තිබූ කය නොදැනී ගියේ. කිසිවක් නොමැත. සිතුවිලිද නොමැත. ඇය දෙකකට ආසන්න කාලයක් මෙලෙස ගත විය. සාමාන්‍ය ජීවිතයේ එදිනදා වැඩ ආරම්භයේදී සතියෙන් යුක්තව ඒ ආරම්භ වේ. සමහර වැඩ කටයුතු වලදී ඒ වැඩේ කෙරෙන දෙස පිටින් සිට බලාගෙන සිටින වාසේ පෙනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය එතකොට මේ උදයක්මන ඉබේ කරන වෙලාව පරියංකේ ඉබේ කරන වෙලාවේදී අපිට දැනගන්න පුළුවන් මේ ඉබේ සිදුවෙන දේ නැත්තම් අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිදුවෙන දේ නැත්තම් පැරාසිම්පතික් නර්වස් සිස්ටම් එකේ වෙනදී. ඉතින් ඒ ටික යන්තම් ඔහම දැක්කට අන්තිමට බලනකොට 100%ක්ම ලෝකෙ සිද්ධ වෙන්නේ ඌව තමයි. ඒකට ඒ සිද්ධ වෙන දේ තමයි හුලඟට කෙල් ගාක දල්ලක් හෙල්ලෙනවා කියන්නේ. ඒ සිද්ධ වෙන දේ තමයි කුණු වලක කුණු දිරනවායි කියන්නේ. ඉතින් ඒක අපි කියනවා මම නෙවෙයි කියලා. මේ ඇඟ ඇතුලේ දිරන ඌව මගේ කියලා ගන්න. උසුම ගන්නකොට නැහයි තියෙන මයිල් ගස් හෙල්ලෙනකොට මගේ කියලා ගන්න. ඉතින් අන්නේ වගේ දේවල් සිද්ධ වෙන දියා බලන් හිටපුවාම මේ සිද්ධ වෙන දේවල් ටික මම කරනවා කියන එක තමයි ජීවාත්මය කියන්නේ. එහෙම දෙයක් කර දෙන දෙවි කෙනෙක් ඉන්නවා කියන එක තමයි පරමාත්මය කියන්නේ. ඉතින් අපි හරිය කැමැති ඒකට කියා ගන්න. අපි ගෙවල් වල අපි තමයි වැඩකාරයෝ කියලා හිතාගෙන. මොන පිස්සුද අපි මැරලා ගියොත් ඔයිට වැඩිය හොඳට වැඩේ සිද්ධ වෙනවා. ඔය එක්කෙනෙක්වත් එක වේලක්වත් නොකා ඉන්නේ අපි මැරුණයි කියලා. අන්නේ වගේ මේ ඉබේ වෙන දෙයක තියෙන අශිරියත් ඒක මගේ කියාගෙන අයියා වෙන්න ගිහිල්ලා අක්කා වෙන්න ගිහිල්ලා මේ ගාගත්ත ගාගනිල්ලත් ලෝක ආර්ථිකයට වෙලා තියෙන දේ බලන්න. ලංකාවේ ආර්ථිකයට වෙලා තියෙන දේත් බලන්න. ඔය බර බග කියන් බාරගත්ත බබා හාමිලා රාලා හාමිලා ලොක්කෝ කරපු දේවල් දිහා බලනකොට ওই ටික නොහිටියානම් හොඳයි. ඒ වගේ තමයි මේක ශරීරයේ සිටින ක්‍රියාවලිය වලට මම යන නැත්තම් හොඳයි. ඒක දිහා බලන්න ටෙක්සාස් වල තියෙනවා මේ හියුමන් ෆාම් කියලා වැඩ ප්‍රොජෙක්ට් එකක්. ඒකේ තියෙනවා මලමිනියක් ගෙනත් දාපුවා මේක කුණු වෙලා යන හැටි. ඒ ඔක්කොම මේ අපරාධ වලට ලක් වෙච්ච මලමිනි විශාල ප්‍රොජෙක්ට් එකක්. මෙයා ඉස්සර සෝහන් කොටක දකින්න දෙයි. ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි මම යන්නේ. ඉතින් අන්නේ වගේ දේවල් සිදු වෙනකොට මම නිකම්ම මලමිනියක් බවට පත් වෙනවා. ඒකට හරි බයයි. ඒක තමයි සයිකියාට්‍රිස්ලා පෝලිං ගහලා ඉන්නේ. මේ එතකොට මම ආයෙ ගෙනත් දෙන්න නැති වෙන මමයට වෙල්ඩින් කරන්න තමයි සයිකියාට්‍රිස්ලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්නේ මේ බොරුවම වාගත්ත මමයා තරබලදාරි දෙයන්නාන්සේ වගේ පරමාත්ම වගේ ඔක පචයක් තියෙන්නේ. ඒක බලපං භාවනා කරනකොට ඉබේ සක්මන කෙරෙන හැටි. ඉබේ හුස්ම ගැලෙන හැටි. බත් කන්න ගියාම බත් පිඟාන දීපුවාම කොන්ක්‍රීට් අන්න මැෂින් එකක් වගේ අනලා අනලා කොන්ක්‍රීට් ගහන හැටි. කැසිකිලියට ගියාම සිද්ධ වෙන හැටි. බලන්න කොච්චර ලස්සනද කියලා ජීවිතේ. අපි කොච්චර කෘතිමද බලන්න අපේ වැඩ කටයුතු ඔක්කොම මැෂින් වලට බාර දීලා දරුවන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න හදනවා. ඉතින් ඒක නැතු ඕ යන වැඩේ හොඳයි. ඒ ඉච්ඡානුක පේශින්ගෙන් අනිච්ඡානුක පේශින්ගෙන් මාරු වෙන තැන පොඩ්ඩක් බලන්න හරීම ගුප්තයි. කොතනදීද ආයාසෙන් හුස්ම කරන්නේ කොතනදීද ඉබේ හුස්ම ගන්නේ කොතනදීද හිතාමතා ඇවිදින්නේ කොතනින්ද ඉබේ ඇවිදින්නේ කියලා බලන්න එක පියවරක් ඇතුළතත් ඕවා කලවම් වෙලා තියෙනවා. ඕක දිහා බලාගෙනකොට ඇත්තටම හිතෙන සර්බලධාරී දිවියෙක් ඉන්නවාද කියලා නෑ තක තීරුකම විතරයි තියෙන්නේ. ওই මෝඩගමර තමයි සර්බලධාරී කියලා අපි කියන්නේ. තෘෂ්ණාවට තමයි ආකර්ෂණ ශක්ති ගුරුත්වාකර්ෂණ අනම්මනම් කියන්නේ. ඒ වගේ බටහිරෙන් ආපුවාම අපි කරපින්න ගත්තට පුත්‍රජානනාසේ බොහෝම ලස්සනට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ කෙනාට ඒව ටිකක් ජීවිතයට සම්බන්ධ වෙන්න හදන්නේ අපි මේ කෙනාව පතුරු ගහලා අපි අපිත් ඒක තේරුම් ගනිමු. එතකොට ඒක ඥානයක් බවට පත් වෙනවා. අපි ඔය ක්‍රමෙම අනුවත කරනවා දිගට කරගෙන යන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න නම් ඉච්චරයි මේ නිරෝෂ්ඨ
අපි නිරෝෂ්ඨ බාර්දියු.
ඒක ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. Walking my 7-year-old Zindata. I felt the desire for the first of the soul. When I turn, there are three ways of turning. When I was walking, I also felt my breath too. My mind distracted to scratching my leg and also to a picture I drew. But I didn't scratch and it went away automatically by my mind. Then again, my mind went to scratching on my forehead and it also went away. I realized my mind went away from my foot halfway through. my heel was the first thing to touch the ground, and it and the last thing leaves the ground was my toe. The middle part doesn't touch the ground. That was about the sitting, and as well was about the walking, and then the sitting sound answer. My in-breath was fast at the beginning, and then fast at the middle, and slow at the end. Out-breath starts slow, and it goes fast, and again fast at the end. And out-breath was shorter than the in-breath. My mind went away from my body when my dad was talking, and it also went to the construction truck outside. Then I took it back to my breath. That's it for my son.
So when the breath came back to when the mind came back to the breath, how can you verify that it is not a thought, it is really came to the breath? There may be some touching points. You have to invariably mention what are the touching points and how did you verify that the mind came back from the wandering to the primary object, that means the breath. So that understanding, coming the mind back to the breath from wandering, is the main point whereby how do you know mindfulness. So therefore this report is fairly complete, but if you can mention that part also, you get 100% marks. My mind was wandering for the construction work or the dad's words, but when I come back to the breath, I was in breath, I was in out breath, I was at the nostril, or I was at the expansion or contraction. Whatever may be, you have to mention the entrance point. Then the report would have been completed. Please continue and report as much as possible. We will try to correct whenever possible. Good. පොඩක් ඉන්න කියන්නේ පොඩක් ඉන්න කියන්නේ නිරෝෂ් කතා කරනවා ඇහින්නේ නැහැ ඔයා මයික් එකට නෙමෙයි කතා කරන්නේ මට කියන්න තියෙන්නේ අපේ කුසලත් ඉන්නවනේ මට කියන්න තියෙන්නේ අපිට මෙතන 25 දෙනෙක් ඉන්නවා මේකේ තියෙන ඔය අතිපාසට අදාළ අයට කැමති ඊයේ අපේ এডুকেෂන් මිනිස්ට්‍රි එකේ සෙක්‍රටරි හම්බුණා අපිට තිබුණේ ගිය මාසේ 20 වෙනිදා ඒක එයා කැන්සල් කරා එයාම අපොයින්ට්මන්ට් එකක් දුන්නා ඊ අපිට හැන්දෑවේ 2ට මම ඒක සඳහාම පැයකමාරක් ගමන ගියා පාඩු නැහැ මුළු මේසේ පිරෙන්න සෙක්‍රටරි ඇඩිෂනල් සෙක්‍රටරි ඊට පස්සේ සදාචාර සහ ආගමික කටයුතු අධ්‍යක්ෂක කෘෂිකර්ම විෂය පිළිබඳ අධ්‍යක්ෂක මීඩියා බජට් එකේ වැඩ කරන එතනින් ගියා කියන්නේ ට්‍රෙෂරි කින් රෙප්‍රසන්ටේටිව් කොහොම කොමාරි ඔක්කොම ගෙන්නවා ගෙන්න ලෙවල් අපි පොයින්ට්ස් හතරක් කතා කරා ඒව සමහරක් ඒව අපි ලියලා දීලා තිබ්බා අපි මේවා කතා කරනවා කියලා සත්‍යපාසලෙන් සම්බන්ධ වුණේ මායි හේමන්තයි විතරයි රංජිත් වෙන්න බැරි වුණා උපේක්ෂගෙත් මාමණ්ඩි නැති වෙලා ඉන්න බැරි වුණා කොමාරි ඒ පැත්තෙන් නම් ෆුල් මේෂෙ පිරලා හිටියා ඉතින් මාව අඳුන්ලා දීලා සත්‍යපාසල අඳුන්ලා දීලා මට පොඩ්ඩක් කතා කරන්න කිව්වා මම ඉතින් සත්‍යපාසලට තියෙන ethical ප්‍රශ්න ඒ සඳහා රාජ්‍ය ආයතනයේ සම්බන්ධතාවයෙන් තුලින් මම කියලා දුන්නා අයි අපිට ডিপার্টমেন্ট එකක් ඕනේ කරන්න කියලා. අපි এডুকেෂන් ডিপার্টমেন্ট මිනිස්ට්‍රියත් ගන්නවා, මේ හෙල්ත් මිනිස්ට්‍රියත් ගන්නවා, අධිකරණ අමාත්‍යාංශයේ හිර කඳුර ටිකක් තරම් තියෙනවා. දැන් ජාතික මට්ටමේ තුනම කව කරලා තියෙන්නේ. ඒක ලීඩ් කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උඟාක් ළමයි ඉන්නවා. අපිට ethical rights නෑ. නමුත් ගිය සෙක්‍රටරි අපිට හිටපු සෙක්‍රටරි අපිට දීලා තියෙනවා අපේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ මොඩියුල්ස් අට ඔතෙන්ටිකේට් කරලා. හැම ස්කෝලෙකටම දෙන්නේ කියලා. ඉතින් ඒ තියෙද්දිත් ප්‍රින්සිපල්ස්ලා ගුරුවරු අපෙන් අහලෙවනවා මේක කරන්නේ කොහොමද කියලා. අපි ඒ ලියුම ඉදිරිපත් කරනවා. මම ඒ ලියුම මේ සෙක්‍රටරිට දුන්නා. එයා ඒකම එහෙම වීටෝ කරා. ඇඩිෂනල් සෙක්‍රටරිත් ඒකම කිව්වා. ඊට පස්සේ මම කිව්වා අපි මේ දවස්වල සිලබස් රයිටින් කරනවා. අපිට මේක අදාළ නෑ. හරි ලස්සනට වැඩේ යනවා ඒ වුණාට අපි අන්තිමට කරලා ওই ටික විසිකරන්න වෙන්නේ. ඒ කියන්නේ මොකද කියන්නේ කියලා. ඉතින් ඒකට ඒගොල්ලෝ හිමීට බෝලේ පාස් කරන්නේ සාමාන්‍යයෙන් ජාතික අධ්‍යාපන ආයතනයට, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජනය තිබුණේ නැහැ. ඊට පස්සේ මම කිව්වා අපි ගිය මාසෙම මේ මුරුංගපැල බැබීමේ ව්‍යාපාරයක් කරුවා බෞද්ධ කටයුතු නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක මණ්ඩලයට කතා කරපු කතාව නිසා. ඉතින් දෙපාර්තමේන්තුවෙන් අපිට ලියුමක් එවලා තිබුණා කොටපල අමරකිට්ටි ආමතුගේ යෝජනාවක් මාසෙ මාසෙටි පැල ಜಾති මාරුණ මොකද්ද පැලේ කියලා. ඒකට කන්ෆියුෂන් එකක් තියෙනේ. ඩිපාර්ට්මන්ට් එක පැත්තෙමත් තියෙනවා විදු බිබෙන් ගොවි බිමට කියලා ප්‍රොජෙක්ට් එකක්. ඒකේ පාසල් 1050ක්ද කොහෙද තියෙනවා කිව්වා සම්බන්ධ වෙච්ච. ඒකෙන් 80%ක් ප්‍රචාර කරලා තියෙනවා කිව්වා. හැම ස්කූල් එකකම නර්සරි එකක් දාලා සමහර තැන් වල සත්ව ගොවි බලුල් දාලා සමහර තැන් වල ස්කූල් හැම ස්කූල් ළමයකටම ආහාර වේලක් දෙන මට්ටමට ගිහිල්ලා කියලා ප්‍රොජෙක්ට් එක රිපෝට් එක ඉදිරිපත් කරා ඇඩිෂනල් සෙක්‍රටරි. මම කව මට ලිඛිතව එවන්න කියලා. එතකොට කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමිය ගෙන්නගත්තා. බලනකොට අපේම ෆැකල්ටි එකේ හුඟක් ජූනියර් ළමෙක්. ඉතින් එයාට මම කිව්වා කරුණාකරලා ඒගොල්ලන්ගේ සර්කල් එකට මගේ නමක් දාන්න මට තොරතුරු එවන්න කියලා. ඒගොල්ලෝ බෝඩ් එකක් පත් කරලා තියෙනවා දැනට පෙරදෙන විශ්වවිද්‍යාලයෙන් එක්කනයි තුන් දෙනෙක්ගේ බෝඩ් එකක් පත් කරලා තියෙනවා. ඒගොල්ලෝ තමයි කෘෂිකර්මය කරන්නේ. ඉතින් මට යෝජනා කරා හරිත ටීවී එකත් කතා කරලා ගණ්ඩේ කියලා ගංගාරාමේ. ඒකත් මට කරන්න පුළුවන් වෙයි. ඒකල්ල ඉවරලා ඒගොල්ලෝ කතා කරා මීඩියා එක පැත්තෙන් මීඩියා ඩිරෙක්ටර්ට ඉන්න බැරි වුණා නීල් නානකාරට. නමුත් එයා ගෙන්නගත්තා ඒ වුණට ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. එයා කිව්වා ස්වාමීන් වහන්සේ තියෙන වීඩියෝ එවන්න කියලා. ඉතින් මං කව අපි කව වීඩියෝ අඩු ගන්න 200ක් විතර තියෙනවා කියලා. මං කව ඔයගොල්ල වෙනුවෙන් අපි 40ක් හැදුවා. එන්නයි එකත් එක්ක කතා කරලා ඇක්නොලෙජ් කරුවේවත් නැහැ. ওই ටික තමයි වෙන්නේ කිව්වා අපේ සිලබස් රයිටින් වලටත්. ඒකයි මම මේ එන්නේ. මං අගේ කරනවා මේ ඔක්කොගෙම සහයෝගයේ. එතකොට බජට් එකෙන් ඇවිල්ලා හිටියා නැත්නම් ට්‍රෙෂරි එකෙන් ඇවිල්ලා හිටියා අජිත බටපොල මට හිතන්නේ. එයා කතා කරලා කිව්වා මේ ස්වාමීන් වහන්සේගේ වැඩ දකින්නට පුදුමයි. නමුත් කනෙක්ටිවිටි එකක් නැහැ කිව්වා. ডিপার্টমেন্ট එක මොකද්ද කරනවා? එන්.ඇයි එක මොකද්ද කරනවා? සෞඛ්‍ය අමාත්‍යාංශය මොකද්ද කරනවා? මට පේනවායි කිව්වා මේකේ සම්බන්ධතාවය ඇතිකරන්න මම ඕනයි කියලා. ඒ නිසා කරුණා කරලා බජට් එකක් හදන්න එපා සතිපාසලට. නමුත් කරන ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ වෙන් කළ තියෙන බජට් එක පෙන්වන්න කිව්වා සතිපාසලට. ඒකල සතිපාසලෙන් ප්‍රොපෝසල් එකක් ගන්න කිව්වා. මේකෙන් මෙන්න මෙච්චරක් අපට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට සෙක්‍රටරි කැමති වුණා. සෙක්‍රටරි කිව්වා ලංකාවේ තියෙනවා විද්‍යාපීඨ කියලා නේවාසික පුහුණු වැඩපිළිවෙලක් අවුරුදු දෙකමාරක. ඒගොල්ලෝ තමයි ඉස්සලා ටීචර්ස්ලා වෙන්නේ ඉස්සරහට. අපිට කිව්වා ප්‍රොපෝසල් එකක් හදලා දෙන්න කියලා. එන්.ඇයි.ක සම්බන්ධයි ඒකට. විද්‍යාපීඨවලට අපි ගොඩාක් වැඩ කරලා තියෙනවා. මට ඕනේ මේ අද මේ කරන කතාවෙන් පස්සේ ඒ විද්‍යාපීඨ සම්බන්ධ වැඩ කර අපේ ධම්ම විහාරී ආමතුරු එහෙම නැත්නම් හේමන්ත මහත්තයත් වැඩ කරලා ඇති උපේක්ෂලා. මට ඕනේ ඒගොල්ලන්ගේ රිපෝර්ට්ස් ඔක්කොම එකතු කරලා සුමානයක් විතර ඇතුළත අපි එන්.ඇයි. එකට දෙනවා සතිපාසලේ කන්ට්‍රිබියුෂන් එක. ඒකලා රෙගියුලරි කරන ගුරු පුහුණු වැඩසටහන වැඩිමාසික වෙන කරන්නේ. අපිට මෙච්චර කාලයකට මෙච්චර කරන්න පුළුවන් කියලා අපි ඇග්‍රීමන්ට් එකට එන්න ඕනේ. ඒක එකක්. ඊට පස්සේ මීඩියා එකේ තියෙන ඔක්කොම වීඩියෝ ටික දෙන්නේ කිව්වා නැනස දාලා දෙන්නම් කිව්වා. ඒතර ගුරු ගෙදර මේ දවස්වල පොඩ්ඩක් පස්ස ගහලා තියෙන්නේ කිව්වා. නැනසල කියලා තව එකක් තියෙනවා. එතනින් ගියාම ඩයලොග් එකට අමතරව තව channels තියෙනවායි කිව්වා. ඉතින් මං කිව්වා එහෙම අපි හදන වීඩියෝ දාන්න යන්න එපා. ඕගොල්ලෝ sensor board එකක් දාලා හරි ගස්සන්නම් කියලා. මං ඒක නිසා කුසල ආමතුරන්ටත් මෙතන ඉඳී කිව්වා. කුසල ආමතුරන්ට මං ඉල්ලා ඉන්නවා අපේ හසිරත් එක්ක එකතු වෙලා, ලක්මාලුත් එක්ක එකතු වෙලා, හේමන්තත් එක්ක එකතු වෙලා ලයිස්තුගතකරනද සතිපාසලට සම්බන්ධව සිටින් වෝකින් ඩේ ටු ඩේ ප්‍රැක්ටිස් වලට එකයි. එතින් ගියාම සෝෂල් ඉමෝෂනල් ලර්නින්ග්, ඒ වගේම 21st century teaching skills, ඒ වගේම රසිතගේ 10 points වලට අපි SLBC එකට කතා කරලා තිනවා. ඒකේ වීඩියෝ ටික හදලා ඒක වෙනමම ටොපික්ස් වලට මාරු කරනවා. ඊට පස්සේ අපි නැනස වීඩියෝ එකටම වෙනම 1 සිට 6 දක්වා පන්ති වලට වෙනමයි කුසලත් කරා 9 සිට 10 නෑ 9 10 11 ඊට පස්සේ මම කරා 11 12 13 පන්ති වලට. අන්න ඒ වීඩියෝ ටික ඒ ටොපික්ස් වලට මා දාන්න ඕනේ. දාලා ඩිස්කෂන් එකක් ඉල්ල ගන්න ඕනේ නීල් ඉන්න වෙලාවක. එයා අපිට ලිඛිතව ලියලා තියෙනවා සත්‍යපාසලෙට ඕන දෙයක් මං කරනවා මට එන්න විදියක් නැහැ කියලා. ඒක අපි ඇප්‍රීෂিয়েට් කරලා තිනවා. හැබැයි අයි ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් එව්වා ඒ අනුව මීඩියා සම්බන්ධව. ඉතින් ඒක නිසා අපි මේ වෙනකොට ලාල් සර්රුයි දර්ශනයි මීඩියා දර්ශන ගාව ගොඩාක් තියෙනවා ඔකට අදාළ වීඩියෝ. ඒ වගේම ලක්රුව අපේ තරිඳු ගාව තියෙනවා. අනිත් එක අපි ගත්තා සංකල්ප. ඒගොල්ලෝ මේ දවස්වල වීඩියෝ 120ක් හදනවා. අපි ඒවට සතිපාසල ස්පොන්සර් කරලා තියෙනවා. ලාල් සර් නොමිලි කරනවා. I think කවුරු හරි ඉන්නවා නම් ඔය මේ අහුන්කම් දෙන මණ්ඩලයේ SLBC එකේ මේ විනාඩි 8 පොයින්ට්ස් voice clips අරගෙන ඒකට visuals දාලා හදලා දෙන්න අපිට පුළුවන් මේ වෙලාවට ඒකේ අවස්ථා ප්‍රයෝජන ගන්න. ඒක අපිට රේණුකක් අල්ලතුව කියලා තිබ්බා. එන්නයි එක මෙවුවා channels වලින් මෙවුවා telecast නොකරට අපේ library shots හැදෙනවනේ. ඒක ඉදිරියට යනවා. ඉතින් ඔන්න පොයින්ට්ස් හතර තමයි අපි විශේෂයෙන් කතා කරේ. හතර වෙනි එක උනේ මුරුංග භවනික. ඊට පස්සේ මං කිව්වා අපිට සතිපාසල වයඹ රජරට විශ්වවිද්‍යාලය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැනට এডুকেෂන් මිනිස්ට්‍රියේ කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමිය බොහොම තරුණ කාන්තාවක් ඉන්නේ. එයා සම්බන්ධ කරගෙන තියෙනවා පෙරදිනිය දෙතුම්පලකින්. අන්න එකට රජරට කට්ටියකුත් එක්කනේ දාගත්තා නම් ඒ ටීම් එකට ලස්සන වැඩක් කරන්න පුළුවන්. අපිට කොම්පෝස්ට් හදන වැඩේ, ඉතින් පැලාතර භාවනා කරන වැඩේ, දැන් වයඹ ඇවිල්ලා තියෙන එක මම ඒ ෆොටෝ ටික ගේන්නවා. පුදුම ආශාවකින් හේමන්ත මහත්තයා බැලුවා. හේමන්ත කියන්නේ සහකාර ලේකම්. එයා අපිට පෙන්නවා ඒගොල්ලෝ ඉස්කෝලවල කරපු තවන් ශාලාමයි මේ වැඩ කරන හැටි බන් මේ වැටකොළු කඩලා එව්වා පෙන්නනවා අපට මේ ෆොටෝ එකේ. ඊට පස්සේ මං කිව්වා මෙහෙම බ්‍රහ්මකන්‍යා බ්‍රහ්ම කුමාරි වැඩසටහනේ පළවෙන ලැබෙන පළාතර භාවනා කිරීම විශාල ට්‍රෙන්ඩ් එකක්. ඉතින් ඒක සක්මන් කරනවා දැක්කට මිනිස්සුන් දෙපෙන්නේ නෑනේ. ඒ නිසා මං සක්මන් ෆොටෝ පෙන්වුවේ නෑ. මං ඉඳගෙන ඉන්න ෆොටෝ පෙන්වුවා. ඒක හරි එකටට ඉම්ප්‍රෙස් වුණා. ඉතින් ඒකත් කතා කරා. ඒකට අපි කඩුවෙල වයඹ අපි අනුරාධපුරේ කරන වැඩේ අනුරාධපුර ළඟ මේ ප්‍රොජෙක්ට් එක ගොඩක් වෙලාවට කරන්නේ අපේ මිත්‍ය විහාරි ස්වාමීන් වහන්සේ දේශන්සේ ට්‍රී ප්ලැන්ටින් කියලා මම කියන්නේ වෙන මොනවත් කරනවට කැමති නැහැ. මම ඒකට සහයෝගය දෙනවා. නමුත් ඒ ළඟ තියෙනවා කිව්වා තවත් අක්කර 20ක් විතර ප්‍රදේශයක් බොහොම අඩු මිලකට ගන්න පුළුවන් කියලා මම බැලුවා. එහෙම කරලා අනුරාධපුර විශ්ව ගම්මානයක සංකල්පේ නැත්තම් සති ගම්මානයක සංකල්පේ ගන්න. ඒකට වෙනම සංවිධානයකුත් ඉන්නවා. ජාත්‍යන්තර විශ්ව මේ ජාත්‍යන්තර විශ්ව ගම්මාන වැඩපිළිවෙලේ ඒක නිකන් ස්පිරිචුවල් ටුවරිසම් වගේ එකක්. හැබැයි මනි ඔරියන්ටඩ් නෙවෙයි. හැබැයි මේක සල්ලි හම්බ වෙනවලු හම්බෙනවා. ඒක මේ ඉන්වෙස්ට් කරලා අනුරාධපුර පළාතේ තියෙන ඖෂධ පළාතේ ඉන්න විද්‍යු සම්බන්ධ කරන වැඩ කරන්නත්, ඒ වගේ මේ තියෙන රෙඩිෂ් බවුන්ඩ් ඈර්ත් එකේ කරන්න පුළුවන් ඒ වැව් කපන වැඩසටහන්, නැත්නම් තියෙන වැව් රිනොවේට් කරන එවුවත් මාෂභෝග සහ රනිල වර්ග භාවනා භාවිතා කිරීමෙන් පොහොර අඩුව පාවිච්චි කිරීමත් ඕනම කෙනෙකුට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් වර්ක්ෂොප්ස්. ඒ කියන්නේ ඇත්තටම වර්ක්ෂොප් හදලා වැඩ කරන එකටයි. ඒකටත් මේ දවස්වල මම හිත දාලා තිනවා. කොහොම හරි ඊයේ වෙච්ච සාකච්ඡාට ඒක අදාළ නැහැ. නමුත් වයඹ කරනවා වගේම අපිට ඕනේ දුටු ගමන එකෙත් කරන්න අපේ කලාවැව. ඒ වගේම ඉමතුවේ තියෙන තැනෙත් කරන්න පෙරදිනිය දැනට ඒක සාමාන්‍ය සම්ප්‍රදාන කුර පොල්ලත්තක්. ඒකෙත් අපිට කරන්න පුළුවන්. හම්බෙන ඉඩම් වල අපිට එහෙම දැම්මොත් අපිට සතිපාසල කඳවුරු කරන්න අපි හිතාන්ටි හතර වින්ද විශාල කඳවුරක් කරන්න වයඹ. නමුත් තද බල වර්ෂාව ඒ නිසා ජල ගැලුම් ප්‍රශ්න නිසා රට පහත් බිම් වලින් අයින් වෙන්න කියලා අනතුරු අංග වෙලා තියෙන නිසා ඒගොල්ලෝ අකමැති වුණා. මොකද විශාල වැව් දෙකක් කැපුවා අපි වයඹ. එකක් මට හම්බෙච්ච ගල් කුටිය ළඟම පොඩි පොකුණක්. ඒකත් උතුරුලා වතුර යනවා. දැන් දියැලක් වැක්කෙනවා ඒකේ. එතනින් ගියාම අර කපපු වැවේ සම්පූර්ණ පාර යට වෙලා. ඒ නිසා ඒකේ වාහන යා ගන්න බෑ. මේ දවස්වල බැම්ම දාලා තියෙන්නේ, ඩෑම් එක දාලා තියෙන්නේ පාර දිගේ. ඉතින් ඒක නිසා අපි සතිපාසලේ කට්ටිය එකතු වෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය. අපි හිතුවේ පෙරදිනෙන් 30යි, මීතිගලින් 30යි, කඩුවලින් 30යි ළමයි ගෙනියලා විශාල ෆ්ලයින් ෆොක්ස් එකක් හදලා එතනින් ගියාම වැලේ පදින්න හදලා ගිනිමෙල ගහලා වැඩේ කරන්න. ඒක කරන්න වෙන්නේ නැහැ. ගිනිමෙල ඇතිබ්බනම් හොඳයි. ඒ තරම් වහිනවා. ඉතින් ඒක කැන්සල් කරා. නමුත් අපි ඉස්සරහට මාස දෙකෙන් දෙකට මේ වගේ තැන් තැන් වල මේ වගේ කඳවුරු පවත්වන්න උත්සාහ කරනවා. ඩිපාර්ට්මන්ට් එකේ සහයෝගය තිබුණත් නැත්නම් අපේ වැඩේ යනවා. නමුත් ඊයේ මේ කරපු වැඩේ මට හිතුණා මම පොඩි report එකක් ලිව්වා. මම ඒක සතිපාසලේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඊයේ දැම්මා. මම සතිපාසලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ secretary නෙවෙයි දැන් මම PN වෙලා ඉන්නේ. මොකද මට ඕනේ කොහොම හරි වැඩේ කරන්න. IT එක නිසා ඔයගොල්ලොත් මේක දැනගන්න දැනගෙන ඔය අංශ දිගේ කරන්න තියෙන ඔලොඩි මං කුසල හමුතුන්ට කියන්නේ අර වීඩියෝ වල ලයිස්තු හදන්න ඒ වගේම විද්‍යාපීඨ සඳහා අපිට කළ හැකි වැඩපිළිවෙල වෙනුවෙන් හෂිත ගෙයි හේමන්ත ගෙයි උපේක්ෂගේ තොරතුරු දැන්න ගන්න හෂිතට කියන්න ධම්ම විහාරි හමුතුන් එක ගන්න කියලා අපි මෙතෙක් ගියේ එකේ ප්‍රෝග්‍රස් එක පෙන්නපුවාම මම හිතන්නේ ගොඩක් අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි දැයිති වෙලාව ගත වෙලා තියෙනවා විනාඩි 4ක් විතර වැඩිපුර මට තියෙනවා කමටා සුද්ධ කරන්න. එතකොට මට අදාස් විමස ගන්න වෙලාවක් නැහැ. කාට හරි මේක පිළිබඳ කියන්න තියෙනවා නම් මට ලියලෙවන්න. ලියලා ඉවුවට පස්සේ මම ඊයේ ලියපු ඒපෝ report එකයි අදාළ තොරතුරු එවන්නම්. අපි කුසල හාමුදුරුව මේකට සම්බන්ධ කරගන්න දැන් ඉදිරි වැඩසටහනට මේ සිකුරාදා කරන එකට කුසල හාමුදුරුව සම්බන්ධ කරන්න මීඩියා වැඩවලට කුසල හාමුදුරුව සම්බන්ධ කරගන්න සම්බන්ධීකරණ වැඩවලට තාම හති වැටලලා ගතියක් වෙන්නේ නැහැ. කුසල හාමුදුරුවන්ගේ තාම වැඩ ගන්න පුළුවන්. හොඳට අදින ගොනෙක් මේ බර අදිනවා. ඉතින් මම මයික් එක බාර දීලා මම යනවා.
ස්වාමීන් වහන්සේ එතකොට මම අර වීඩියෝ මේකෙන් එඩිට් කරන්න පුළුවන් හරිය එහෙම ලබා දෙනවා නම් මම ඒ සම්බන්ධයෙන් කුසල ස්වාමීන් වහන්සේ කතා කරලා නම් හරි කියලා
මම ඒක තමයි ඉන්නවා ඔය රිලා කටාලා කැමර කටාලා ගොඩක් ඉන්නවනේ අපේ කස්ටිය ඒ වුණත් ඔයට වෙලාවෙදි හම්පඩ ගැහියයි ඉන්නවට වැඩිය මොකක් හරි කරපියව අපි ඔය බංකොලොත් භාවයේ ප්‍රකාශ කරාට ඔය එක එක පිස්සෝ පියහට්ටෝ අපිට කිසිම බංකොලොත් භාවයක්වත් දුප්පත්කමක්වත් අපිට නැහැ මං කිව්වා සෙක්‍රටරිට ඕගොල්ලන්ට ඔය තිබුණාට ඔය කොර වෙලා අන්තභාග වෙලා අපි වැඩි නිර්ූපද්‍රිතව යනවා එතෙන් ඇවිල්ලා හිටපු හැම කෙනෙක්ම සෙක්‍රටරිව stimulate කරා සර් අපිත් ඔය ස්වාමීන් වහන්සේ කිව වෙනතට මේ වැඩිත් කරලා තියෙන්නේ පිළිවෙලක් කරලා තියෙන්නේ දිස්ත්‍රික්ක නමේම කව කරලා තියෙන්නේ අයිය මං කෝ ඔය වැඩ වෙලා තියෙනවා ඔබතුමා දන්නේ නැති නිසායි මිනිස් හැබැයි අර කපිලක පෙරරට වැඩි නෑ සීරියස් මූඩ් එකක් දාන්න කැමති හැබැයි කොහොම හරි යාට තේරුණා එයා දන්නේම නැතුව රටකට ජාතියකට මානව වර්ගයාට වැඩක් වෙනවයි කියලා ඒකනේ අපිට සම්පූර්ණ full table discussion එකක් දුන්නේ ඉතින් ඒකට නිරෝෂ්ඨ පුළුවන් හරිය කරපන්
ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් ඇතුළු සියලුම දෙනාගෙන් සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අද දවසේ වැඩසටහන දෙවන භාගය ධර්මදේශනාවලිය සුපුරුදු පරිදි පවත්වන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්නෝ පමුංචත්තු සද්ධං විහිංස සංඤී පගුණං නබාසයින් ධම්මං පනීතං මනුජේසු බ්‍රක්‍මේති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපේ ඇස්වල යම් කිසි විදියක දූවිලි ඇස්වල දූවිලි ඔන්න ඒ දූවිලි නිසා තමයි මෙන්න මේ ධර්මය අපිට අවබෝධ කරගන්න බැරි මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ අපිට දරා ගන්න බැරි. ඉතින් මේ ඇස්වල දූවිලි ගතිය නිසා අපි නොයෙකුත් විදිහේ වැරදි පරීක්ෂණ වලට යොමු වෙනවා. බොහොම වටිනාකමක් විදිහට බොහොම ආදරණීය විදිහට තමයි ඒවා පිටිපස්සේ ගමන් කරන්නේ. අන්න නමුත් කාලෙත් එක දකින්න පුළුවන් වෙහෙසක් පීඩාවක් පමණක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ දිවීමක මෙන්න මේ විදිහේ විවිධ වටිනාකම් හොයාගෙන යාමක මේ සත්වයෝ යෙදිලා ඉන්නවා. තම තමන්ගේ මට්ටමින් ඒ විදිහේ විවිධ වටිනාකම් විවිධ දේවල් පිටිපස්සේ ගමන් කරනවා, පරීක්ෂා කරනවා. ඕක තමයි මේ ජීවිතේ. එතකොට අපි මේ වටිනාකම් කියලා ඉදිරියෙන් තියාගන්න දේවල්, අපි මේ ළඟා කර ගැනීම කියලා ඉදිරියෙන් තියාගන්න දේවල් සමහර විට නිවැරදි වටිනාකම් නොවෙන්න පුළුවන්. නිවැරදි වටිනාකම් නිවැරදි ළඟා කර ගැනීම නොවෙන්න පුළුවන්. ඒ අතරේ විටක අපේ ජීවිතේ අපිට මගහැරෙනවා. විටක ජීවත් වෙන්න අමතක වෙනවා. විටක මේ විදියට අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය වැඩේ නැවත නැවත සිද්ධ වීමක් තමයි මේ ජීවිතේ කියන්නේ. එකවරක් වැරදිලා නතර වෙන්නේ නැහැ. ඒ වෙනුවට සිය දහස් වාර නැවත නැවත වරදිනවා. නැවත නැවත අතපසු වීම වෙනවා. එතකොට මොනවද මේ ජීවිතේ නිවැරදි වටිනාකම්? කොයිදී දේවල්ද හඹා යා යුත්තේ කියන එක ගොඩක් වෙලාවට තේරුම් ගන්න අමාරුයි. මොකද මේ ලෝකය අපිට පෙන්වන්නේ වෙන දේවල්, වෙන වටිනාකම් තමයි පෙන්වන්නේ. බොහෝ ඉලක්ක අපි ඉදිරියේ තියලා තියෙනවා. ඒ ඉලක්ක අපිට සහනයක්, විවේකයක් සලසන දේවල්ද කියලා ඇහුවොත් අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද වෙහෙසක් පීඩාවක් විතරයි ගොඩක් වෙලාවට මේ ඉලක්ක වලින් ඉතිරි කරන්නේ. අන්න සමහර විට මුදල්, නම්බුනාම, නොයෙකුත් තානාන්තර යාන වාහන, ඒ වස්තුන් වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් පිටිපස්සේ අපි එලෝගන යනවා. ඉතින් මේ ඇස්වල දූවිලි නිසාම තමයි මේ ගමනේ යෙදෙන්නේ. කෙලෙස් රජස් වලින් වැසිලා ඉන්නවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදියට අන්ධභාවයක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් නිවැරදි පින්තූරයක් නොපෙනෙන ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ වටිනාකම් කියලා එලෝගෙන ගියාට මොකද? වෙහෙසක් පීඩාවක් විතරක් ඉතුරු වෙනවා. එතකොට අර කෙනෙක් නැත්නම් පිරිසක් නැත්නම් ආයතනයක් තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන මෙන්න මේ ජීවිතේ නිවැරදි වටිනාකම් මොනවද? ජීවිතේ ලං කරගත යුතු වටිනාකම් මොනවද? ජීවිතේ ගොඩ දෙයක් ඇචීව් කරා, ජීවිතේ සාර්ථක වුණා කියන්න පුළුවන් වටිනාකම් මොනවද කියලා නිකන් අමුතු අදහසක් ඉදිරිපත් කරනවා. අර අපි අහලා පුරුදු වටිනාකම් වෙනුවට වෙනස් විදියක වටිනාකමක් ඉදිරිපත් කරනවා. කියන සමහර විට මේ ජීවිතේ සාර්ථකත්වය කියන්නේ මේ දරුවෝ එක්ක, ඒ පවුලේ පිරිස එක්ක හවස්වරුවක් ගත කරනවා වෙන්න පුළුවන් ගෙදර. අන්න ඒක ජීවිතේ සාර්ථකත්වයක් විදියට හඳුනගන්න, ඒක ජීවිතේ ඉලක්කයක් විදියට හඳුනගන්න. ඊළඟට සඳහන් කරනවන්න තමුන්ගේ ඒ පොඩි දරුවෙක් එක්ක සමහර විට ඒ දරුවව නලවමින් අන්න දෙමාපියොත් නින්දට වැටෙනවා. අන්න මේ වගේ දෙයක් ජීවිතයේ සාර්ථකත්වයේ කියලා අඳුන ගන්න. මේ වගේ දෙයක් ජීවිතේ වටිනාකම් කියලා අඳුන ගන්න. ඊළඟට තමුන්ගේ සහායකෙක් සහායිකාවක් එක්ක බොහෝ අවුරුදු කාණක් සාමාන්‍ය හොඳයි කියලා කියන්න පුළුවන් සම්බන්ධතාවයක් පැවත්වන්න පුළුවන් වුණොත්, ඒ විදිහේ දෙයක් තියාගෙන යන්න පුළුවන් වුණොත්, විටෙන් විට කරදර බාධක ප්‍රශ්න වෙහෙස පීඩාල් මතුවලා එද්දී අන්න යැපිලා ඉන්න පුළුවන් වුණොත් අන්න ඒක ජීවිතේ ලොකු සාර්ථකත්වයක් කියලා අඳුන ගන්න. තමන්ගේ දරුවෙක් යම් කිසි විදියක නිදහස් සිතුවිලි, නිදහස් චින්තනයක් තියෙන, හිතලා මතලා වැඩ කරන්න පුළුවන් තත්යකට වැරදිලාවත් දියුණු කරගන්න පුළුවන් වුණොත්, ඒ විදිහේ යෞවන අවධියකට පත් කරවන්න පුළුවන් වුණොත් අන්න ඒක ජීවිතේ සාර්ථකත්වයක් විදිහට, ඒක ජීවිතේ ළඟා කර ගැනීමක් විදිහට හඳුනගන්න. ඒ ජීවත් වෙන ගෙදර යම් කිසි පමණක කොහොම කොහොම හරි අස්පස් කරගෙන යැපිලා ඉන්න පුළුවන් තත්යකට තියාගෙන ඉන්න පුළුවන් වුණොත් අන්න ඒක ජීවිතේ සාර්ථකත්වයක් විදිහට හඳුනගන්න. මෙන්න මේ විහෙසෙනවා කඹරනවා වෙනුවට ටිකක් ඉක්මනට දවස් කීපයක් සති කීපයක් නිදිය ගන්න පුළුවන් වුණොත් අන්න ඒක ජීවිතයේ සාර්ථකත්වයක් විදිහට හඳුනගන්න. ඊට පස්සේ මහා ආශ්චර්යයක් දනවන්නේ නැති රැකියාවක්, මහා පඩියක් නැති රැකියාවක් සතුටෙන්, ඒ වගේම වගවීමකින් කරගෙන ඉන්න පුළුවන් වුණොත් අන්න ඒක ජීවිතයේ සාර්ථකත්වයක් විදිහට හඳුනගන්න. එතකොට එක්තරා විදියක අර කෙලෙස් රජස් වලින් වැසිච්ච නැත්නම් අර ඇස්වල දූවිලි නිසා අන්ධ වෙච්ච මේ ලෝක සත්වයෝ, මේ මිනිස්සු විවිධ දේවල් පිටිපස්සේ එලෝගනේ යද්දී පොඩ්ඩක් නැවතින්න කියන වගේ ආරාධනාවක් තමයි තියෙන්නේ. නැවතිලා තමන් ඉන්න තැන පොඩ්ඩක් දිහා බලන්න, ඒ ඉන තැන පොඩ්ඩක් බාරගන්න කියන වගේ ආරාධනාවක් තමයි තියෙන්නේ. අර දෙදිහ දිවිල්ලකින් කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් නැවතිලා බලන්න. දැනටම සමහර විට බොහෝ සාර්ථකත්වයක් ලැබිලා තියෙන්න පුළුවන්. කොහොම කොහොම හරි දරුවෝ ටික ලොකු මහත් වෙනවා වෙන්න පුළුවන්. කොහොම කොහොම හරි රැකියාවක් කරගෙන යැපිලා ජීවත් වෙනවා වෙන්න පුළුවන්. අනේ ඒක දිහා පොඩ්ඩක් අවධානයක් යොමු කරන්න. එන්නේ ඒ වගේ දේවල් තමයි නිවැරදි සාර්ථකත්වයක් විදිහට ළඟා කරගත යුත්තේ කියලා සඳහන් කරනවා. තමන්ගේ ජීවිතයේ මේ විදිහට නිකන් ප්‍රසිද්ධ පුද්ගලෙක්, මේ විදිහට පොරක්, වැඩකාරයෙක් වෙන අදහසක් නැත්තම් ඔය සාමාන්‍ය ජීවිතේ බාරගෙන යැපිලා ඉන්න පුළුවන් නම් ඒක ලොකු සාර්ථකත්වයක් විදිහට හඳුන ගන්න. අර දිවීම වෙනුවට පොඩ්ඩක් නැවැත්මක්, පැවැත්ම වෙනුවට නැවැත්මක්, එළවිල්ල වෙනුවට පොඩ්ඩක් මේ වටපිටාවේ නැවතිලා වටපිටාව බාර ගැනීමක් තමයි නිවැරදි සාර්ථකත්වය කියලා අන යම්කිසි මතයක් අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් මෙන්න මේ ලෝකයාගේ මතවාදවලට නම් වෙනස්, මේ ලෝකයාගේ වටිනාකම් වලට නම් වෙනස්. ඉතින් මෙන්න මේ විදිහේ ඇස්වල දූවිලි තියෙන මේ මිනිස්සුන්ට, එහෙම නැත්නම් මේ කෙලෙස් රජස් වලින් වැහිලා ඉන මිනිස්සුන්ට මේ වගේ බණ කියන්න සාමාන්‍ය බුදු කෙනෙකුත් පැකිලුණා. මේ සම්බන්ධ වෙච්ච පිරිසට කලින් සතියේ කලින් සතියේද කොහෙද සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අන්න බුදුරජාණන් වහන්සේ ඊතනව කල්පනා කරනවා, මේ 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 මිනිසුන්ට බණ කියන්න ගිහිල්ලා, මේ ලෝකවාසී සත්‍යයන්ට බණ කියන්න ගිහිල්ලා මම නිකන් වෙහෙසට පීඩාවට පත් වෙනවා. ඒක නිසා මම මේක නොකිය ඉඳියානම් හරි, මේක මහා වාතයක් වෙනවායි කියලා තමයි ඔය කියන්න ගියොත්. ඉතින් ඒ වාතයක් වෙන බව තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ වෙන්න වැඩි වෙලා යන්නෙත් නැහැ. කියන්න කියලා අදිස්ථානයක් අරගෙන පොඩ්ඩක් එළියට බෑලා පොඩ්ඩක් පොඩි දුර යන්න වෙන්නේ, ඒ වාත ගතිය තේරෙනවා. නමුත් අන්න බුදු කෙනෙක් යම් කිසි විදිහක අර විදිහ අනුකම්පාවකින් වගේ මේ ධර්මයක් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ ඒ ඒ ආපු සිතුවිල්ලත් එක්ක වෙච්ච සිදුවීම තමයි ඊළඟට අපි ඉදිරියෙන් තියාගත කොටසේදී සඳහන් වෙන්නේ. අන්න මේ බ්‍රහ්මරාජේක සම්පති බ්‍රහ්මරාජයා මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ සිතුවිල්ල දැක්කා. මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ධර්මය නොකියන්න අදහසක් අදිෂ්ඨානයක් ඇති කරගත්තා කියන වගේ දෙකින් මේ මේ තැනත්ත එනවා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. හමෙලා ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්ස මේ 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 ධර්මය දේශනා කරන්න, මේ ධර්මය දේශනා කරන මැනවි මේ කෙලෙස් රජස් අඩු සත්‍යෝ මේ ලෝකේ ඉන්නවා, මේ ඇස්වල දුවිලි අඩු සත්‍යෝ මේ ලෝකේ ඉන්නවා. බැරි වෙලාවත් ඔවුන්ට මේ ධර්මය ඇසුනේ නැත්තම් ඔවුන් පිරිහීමකට පත් වෙනවා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ ඒක නිසා මෙන්න මේ ධර්මයේ දේශනා කරන්න, මේ සත්‍යයන් ගැන අනුකම්පාවකින් මේ දේ කියන්න කියලා ප්‍රකාශ කරනවා. එතකොට සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආරාධනාවත් එක්ක එක්තරා විදියක නිකන් ෆෝමලිටි එකක් තමයි තියෙන්නේ මෙතන. ඒ කියන්නේ නිකන් අර බුදුරජාණන් වහන්සේ පැනලා දෙන්න යන්නේ නැහැ, පොඩ්ඩක් ඉඳලා බලනවා කොහෙන් හරි ඉනිටේෂන් එකක් එනවාද, කොහමද වැඩේ වෙන්නේ කියලා පොඩ්ඩක් සබහා ධර්මයට පොඩ්ඩක් ඉඩ දීලා බලනවා. අපිට තියෙන්නේ අප්පා වැරදිලාවත් ගිහිල්ලා බුදු වුණොත් එහෙම පැනලා දෙන්න නිකන් කොවෙලා හරි කොහමද මේ කාට හරි මේක කියාගන්නේ කියන කුලප්පුවක් නේ සාමාන්‍යයෙන් තියෙන්නේ. අන්නේ වෙනකොට පොඩ්ඩක් ඉඳලා බලනවා, පොඩ්ඩක් කල්පනා කරලා බලනවා, පොඩ්ඩක් ඒ ස්වභාව ධර්මයට ඉඩ දීලා බලනවා. හරියට නිකන් වයඹ සති කැම්ප් එක වගේ. දැන් හොඳට ප්ලෑන් කරලා ඔක්කොම ට්‍රාන්ස්පෝර්ටේෂන් ඔක්කොම ඇරේන්ජ් කරලා අන්තිමට ස්වභාව ධර්ම කියනෝ නෑ ඕන්නෑ කැන්සල් කරලා දාමු ඕක. වැඩක් නැහැ, ඔය සතිපාස කැම්ප් එක මේ පාර නැතු ලැවෙන පාරක කරමු කියන පොඩි යෝජනාවක් අනේ මේ පැත්තෙන් ඇවිල්ලා. ඉතින් බාර ගන්න වෙනවා, අහන්න වෙනවා. ඉතින් ස්වභාව ධර්ම කිව්වට පස්සේ ඊට එහා පැනවීමක් නැහැ. ඉතින් එක්තරා විදිහක මේ බුදු කෙනෙක් පහළ වෙනවා මේ ලෝකේ. ඒ බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් වටපිටාවට ඇහුම්කන් දෙනවා, ස්වභාව ධර්මයට ඇහුම්කන් දෙනවා. එක්තරා විදිහක මේ ලෝකෙට වටිනා වස්තුවක්, ලෝකයේ වටිනා රතනයක් තමයි මේ බුදු කෙනෙක් කියන්නේ. පබ්ලික් ප්‍රොපටි එකක් වගේ අන්න පබ්ලික් පාක් එකක් වගේ මේ ලෝකයාගේ වටිනකමක්. ඒකනේ අර රතන සූත්‍රය සඳහන් වෙන්නේ කොහේ ගිහිල්ලා කල්පනා කරත් බැලුවත් හෙව්වත් මෙන්න මේ බුදු කෙනෙක්ට වැඩිය වටින රතනයක් මේ ලෝකේ නැහැ. ඒ විදිහේ වටින වස්තුවක් මේ ලෝකෙ හොයාගන්න හැකියාවක් නැහැ. මෙලොව වේවා, පරලොව වේවා, දිව්‍ය ලෝකවල වේවා කොහේ හෙව්වත් නැහැ. ඉතින් එන්නේ වගේ දෙයක්. එතකොට අන්න වටපිටාවෙම ආරාධනයක් එනවා භාගතුන් හංස මේ සත්‍යයන්ට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්න. මේ විදිහේ දෙයක් සිද්ධ කරන්න මේ කෙලෙස් රජස් අඩු සත්වයෝ ඉන්නවා, ඇස්වල දුවිලි අඩු සත්වයෝ ඉන්නවා. මේ ඔවුන් මේ ධර්මය ඇහුවේ නැත්නම් ඔවුන් පිරිහෙනවා කියන ආරාධනාව සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේ ලොව දිහා බලවදාලා කියලා සඳහන් වෙනවා. එහෙම බැලුවාම අන්න නෙළුම් විලක් වගේ මෙන්න මේ සත්‍යෝ දර්ශනය වුණා. නෙළුම් විලක උපමාවකින් තමයි කියන්නේ. මේ නෙළුම් විලේ අන්නේ නෙළුම් මල් පොහොට්ටු අන්න සමහර විට මඩේ ගිලිලා මඩෙන් වැහිලා සමහර දේවල් සමහර පොහොට්ටු පවතිනවා. තව දේවල් මඩෙන් පොඩ්ඩක් ගිලිහිලා වතුර මැට ඇවිල්ලා තියෙනවා. තව ඒවා පෘෂ්ඨය ආසන්නයටම ඇවිල්ලා තියෙනවා. තව ඒවා පෘෂ්ඨයේ අසලටම ඇවිල්ලා තියෙනවා. පෘෂ්ඨයටම ඇවිල්ලා තියෙනවා. තවත් ඒවා පෘෂ්ඨයෙන් මිදිලා ඉහළට ඇවිල්ලා පිපෙන්න සූදානමින් තියෙනවා. අන්න නෙළුම් විලක ස්වභාවය කොහොමද? ඒ මල්වල විවිධ තත්ත්ව විවිධ සූදානමක් තියෙනවද? අන්න ඒ වගේ මේ ලෝකයේ සත්වයෝ දකින්න ලැබුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ අඩු වැඩි වශයෙන් මේ ප්‍රතිපදාව වඩපු සත්වයෝ දකින්න ලැබුණා. ඒ වගේම සුවසේ දුකසේ මේ ධර්මය අවබෝධ කරන්න හැකි සත්වයෝ, ඒ වගේම අවබෝධ කරන්න නොහැකි සත්වයෝ දකින්න ලැබුණා. පරලෝභියක් ඇති නැති සත්වයෝ දකින්න ලැබුණා. මෙන්න මේ විදිහට නෙළුම් විලක හේමල් විවිධ අවස්ථාවල තියනවාද, විවිධ විදිහට මේ පිපෙන්න සූදානමින් තියනවාද, අන්න ඒ වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දිහා බැලුවාම දැర్శණය වුණා. අන්න එක්තරා විදිහක මේ ඇස්වල දූවිලි විවිධ ප්‍රමාණයි. සමහරුන්ගේ ඇස්වල දූවිලි අඩුයි, තව කෙනෙක්ගේ ඇස්වල දූවිලි වැඩි කියන මෙන්න මේ ආකාරය දකින්න ලැබුණා. ඉතින් සඳහන් වෙනවා අනේ ඊට පස්සේ මොකද්ද මේ බ්‍රහ්මයාට ප්‍රකාශ කරන ගාථාව තමයි මේ අපි අද ඉදිරියෙන් තියාගත්ත ගාථාව. මේ බ්‍රහ්මයාගේ ආයාචනයට දීපු පිළිතුර තමයි මේ ඉදිරියෙන් තිබ්බේ. අපාරුතා තේසං අමතස්ස ද්වාරා යේ සෝතවන්නෝ පමුච්චස්සු සද්ධං විහිංස සංඤී පගුණං නබාසයින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේති. වෙහෙසයි යන කල්පනා ඇතුව, මට වෙහෙසයි මට පීඩාවයි යන කල්පනා ඇතුව ප්‍රගුණ වූ මේ ධර්මය නොකීමට සිටුවෙමි. දේශනා නොකිරීමට සිටුවෙමි. යම් කෙනෙක් කන් ඇද්ද, යම් කෙනෙක්ගේ ඇස්වල දුවිලි අඩු වෙද්ද, ඔවුහු සද්ධාව මුදාහරිත්වා. ඔවුනට මේ අමත ద్వාරය, අමෘත දොරටුව, නිවන් දොරටුව විවර කරන ලදි කියලා බුදුරජාණන් වහන්සේ අන්න මේ ආරාධනාව බාරගත්තා කියලා සඳහන් වෙනවා. ධර්මයේ දේශනා කරන්න කැමැත්ත ප්‍රකාශ කරා කියලා සඳහන් වෙනවා. එහෙම නැත්නම් මේ ධර්මයේ දේශනා කරනවා කියලා අදිෂ්ඨානයක් අරගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය සිදුවීම තමයි මේ ලැබුණ අවස්ථාව. අපි අද දවසට ගැළපිලා එන අවස්ථාව. ඉතින් බුදුරජාණන් වහන්සේ කාටද මේ අනුග්‍රහ කරන්නේ? බුදුරජාණන් වහන්සේ කොයි විදිහ අනුග්‍රහයකටද මේ සූදානම් වෙන්නේ කියන එක අපිට පොඩ්ඩක් විමසලා බලන්න වටිනවා. දැන් මේකේ විවිධ සත්වයෝ ඉන්නවා. විවිධ විදිහේ ආකාර දකින්න ලැබෙනවා. අර විදිහට ඇස්වල දූවිලි අඩු වැඩි දකින්න පුළුවනි. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ සමහර කෙනෙක්ව හම්බ වෙන්නවත් යන්නේ නැහැ. පාරේ ඉඳියත් මග ඇරලා යන්න තමයි සූදානම. වෙන පාරකින් යනවා. මොකද තේරුමක් නැහැ, වැඩක් නැහැ. අන්න නමුත් අන්න තව කෙනෙක්ව හොයාගෙන සමහර විට හැතකුම් ගණන්, යොදුන් ගණන් ගමන් කරපු අවස්ථා තියෙනවා. තව කෙනෙක්ට තමුන් ළඟට මේ සුදුසු අවස්ථාවේදී හොයාගෙන එන්න දීපු අවස්ථා තියෙනවා. තව කෙනෙක්ට යම් කිසි විදියක වෙහෙස පීඩාවක් දරාගෙන වෙහෙස පීඩාවකට පත් වෙලා ටිකක් අර පිලිස්සිලා එන්න දීපු අවස්ථා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අමුතු විදිහක අනුග්‍රහයක් තමයි මේ බුදු කෙනෙක් සිද්ධ කරන්නේ. එක්තරා විදිහක අසාධාරණ ඥානයක්. අසාධාරණ ඥානයක් රහතන් වහන්සේ කෙනෙක්ට නැති අමුතු විදිහේ ශක්තියක් ඥානයක් බුදු කෙනෙක්ට පහළ වෙනවා. ඉතින් සමහර විට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මාස 3ක් කරා මේ ගෝලයාව මට හික්මවන්න බෑ. මේ ගෝලයාව මට හික්මවන්න බෑ භාග්‍යවතුන් වහන්සේ මාස 3ක් කරා කියලා කියනවා. ආ ඉතින් සාරිපුත්තා එහෙනම් තියලා යන්නකෝ නවත්තලා යන්නකෝ හවස්වරු එන්නකෝ හවස් වෙලා එන්නකෝ ඔබට මාස 3ක් බැරි වුණා මම අද දවසෙන් හික්මෝලා පෙන්නන්නම්. අන්න බලන්න අර නිකන් එක්තරා විදිහක නිකන් අභියෝගයක් කරනවා වගේ පොඩක් නිකන් අර ධර්මමය අභියෝගයක්. අර කියන්නේ නිකන් මේ ශාසනේ මහා නාගයෝ දෙන්නෙක් එකිනෙකාට අභියෝග කරගත්තා. ඔය සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගැන මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගැන සඳහන් වෙනකොට ඒ වගේ අවස්ථා තියෙනවා. පොඩි ශාසනික අභියෝගයක් සිද්ධ කරනවා බුදුරජාණන් වහන්සේ. මාස 3ක් කරා බෑ. හරි හවස් වෙලා එන්න. හවස් වෙලා එන්න. ඉතින් අසාධාරණයි. මේක පැත්තකින් අසාධාරණයි. නමුත් ඉතින් ඒ ලං කරගත ශක්තිය බුදුවරයෙක් විදිහට මේ පාරමිතා පුරලා ළඟා කරගත ශක්තිය. ඉතින් ඒ විදිහේ අනුග්‍රහයක් තමයි මේ ලෝකයට සිද්ධ කරන්නේ. එහෙම නැතුව වෙන අදහසකින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ ගැවසෙන්නේ නැහැ. එහෙම ලාමක අදහසක් බුදුරජාණන් වහන්සේට නැහැ. සමහර විට සඳහන් වෙනවා මේ යන තැන් නැතුව නෙමෙයි. අන්න මොකද්ද? මේ එකම ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. නැවත 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 පිණ්ඩපාතේ වඩිනවා. යන තැන් නැතුවත් නෙමෙයි. මම ගිහින් ඊට පස්සේ බමුණා දවසක් පිණ්ඩපාතේ පූජා කරනවා. දෙකක් පිණ්ඩපාතේ පූජා කරනවා. තුන්වෙනි දවසෙත් පිණ්ඩපාතේ පූජා කළා කියනවා මේ ශ්‍රමණ ගෞතම කෑමට රසයට පෙරේතයි. පුන පුනං ආගච්ඡති නැවත නැවත එනවා. අන්න ඉතින් එන්නේ වචනේ එනකන් තමයි මේ ගිහිලා තියෙන්නේ. අපුනක් පුනං නැවත නැවත කියන වචනේ අල්ලගෙන මොන ගාථා පෙළක් ප්‍රකාශ කරනවා. මේ මේ පුන පුනං නැවත නැවත පුන පුනා මේ කෙත්ව පුරනවා. පුන පුනා අස්වැනු නෙලනවා. පුන පුනා අස්වැනු ගෙට අරගෙන එනවා. පුන පුනා දන් දෙනවා. පුන පුනා යාචකයෝ අදිනවා. පුන පුනා උපදිනවා. පුන පුනා මැරෙනවා කියලා ඔන්න ඔය විදිහට අන්න පුන පුනං කියන වචනේ අල්ලගෙන අන්න ලොකු විස්තරයක් කියාගෙන යනවා. අන්තිමට මේ මේ බ්‍රාහ්මණයට තේරෙන වැඩේ වැරදුනා. වැඩේ වැරදුනා. වචනේ වැටලුනා. අන්න අහුණා. ඉතින් ඔක තමයි වැඩේ. නැතෝ මේ සමහර විට අනාථපිණ්ඩික සිටුතුමාගේ ගෙදරට ගියා නම් විසාකාවගේ ගෙදරට ගියා නම් ඔය හොඳට දානයක් වළඳලා එන්න තියුණා. නමුත් යන්නේ වෙන පාරක යන්නේ අමුතු පාරක අන්න අර විදිහේ විශේෂ අනුග්‍රහයක් තමයි සිද්ධ කරන්නේ. එහෙම නැතුව නිකන් එන්න භාග්‍යවතුන් වහන්සේ භක්ති ගීත වගේක් තියෙනවා අපි පොඩි භක්ති ගීත සම්දර්ශනයක් පවත්වමු. ඒ විදිහේ සැඳෑවක් පවත්වමු. මේ ලස්සන ගීත තියෙනවා කියලා කිව්වට බුදු ගුණ සහිත ගීත තියෙනවා කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ පැත්ත පළාතක ඉන්න එකක් නැහැ. ඒ විදිහේ දෙයකට අනුග්‍රහයක් දක්වන එකක් නැහැ. අනුග්‍රහයක් තියෙනවා ලෝකවාසී සත්වයන්ට අනුකම්පාවක් තියෙනවා යම් කිසි විදිහක කරුණාවක් මෛත්‍රියක් තියෙනවා. හැබැයි ඒක සාමාන්‍ය කරුණාව මෛත්‍රියට වැඩිය අර එදිනෙදා හුරුතල් කරන එකට වැඩිය පොඩ්ඩක් බරපතල එකක්. පොඩක් ගැඹුරු එකක්. ඒතර සමහර විට හිත්‍රි දෙනවා වෙන්න පුළුවනි. නපුරු වචන පිට වෙනවා වෙන්න පුළුවනි. බලාපොරොත්තු විදියට හැසිරෙන්නේ නැහැ වෙන්න පුළුවනි. මොකද්ද හේතුව? අන්න ඒ සුදුසු අනුග්‍රහයක් තමයි සිද්ධ කරන්නේ. එහෙම නැතුව භක්ති ගීත සැඳෑවකට සහභාගී වෙන්න ගුවට බුදු කෙනෙක් ඒ ආරාධනාව බාර ගන්න එකක් නැහැ. ආ හොඳයි හොඳයි කියලා වෙන පාරකින් මගහැරලා යන්න ඉඩ තියෙනවා. යන්න ඉඩ තියෙනවා. මොකද මේ වැවිද්දෝ කියන්නේ එක්තරා විදිහක නිකන් අමුතුම જાතියක්. අමුතුම જાතියක්. ඒක නිකන් අර සාමාන්‍ය කැටගරියකට දාලා අම්මනින්න හරියන්නේ නැහැ. වටින්නේ නැහැ. වටින්නේ නැහැ. එහෙම මැන්නොත් පොඩ්ඩක් අවුල් යනවා. එහෙම මැත්තොත් පොඩ්ඩක් අවුල් යනවා. දැන් පුරුෂයෙක් පැවිදි වුණත් යම් කිසි විදිහක ස්ත්‍රියක් පැවිදි වුණත් ඒ පුරුෂ ස්වභාවයේ ස්ත්‍රී ස්වභාවයේ පොඩ්ඩක් වෙනස් කරලා තමයි තියෙන්නේ. අර පුරුෂ ස්වභාවය වෙනුවට නිකන් ස්ත්‍රී ස්වභාවයක් වගේ පෙනුමක් කෙස් පොඩ්ඩක් අඩු කරලා ඒවයි වර්ණ ඇඳුම් වෙනස් කරලා නිකන් සිවුරක් පොරොගත්තාම නිකන් ඒක යම් කිසි විදිියක ස්ත්‍රී සභාවයක් පෙන්නුම් කරනවා එන්න පුළුවන්. ඉළන්ට ස්ත්‍රියකගේ පුරුෂ සභාවයකට පත් කරා වගේ හර හිස කෙස් බාලා රාභරණයින් කල්ලා පුරුෂේ දස්ත්‍රිය අද්ද කියලා අඳුරගන්න බැරි තත්ත්වයකට පත් කරාවෙන්න පුළුවන්. අන්න එක්තරා විදිහක මේ පැවිද්දෙක් කියන්නේ අමුතු සත්වයෙක්, අමුතු ජීවියෙක්. අන්න ඉතින් ඒක අර සාමාන්‍ය දිනෙදා ගෑනු පිරිමි ගොඩට දාලා මනින්න වටින්නේ නැහැ. ඒ මිනුම් දඬුවලට අහුවෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙනම අදහසකින් තමයි මේ පැවිද්දෝ වැඩ කටයුතු කරන්නේ. හැමෝම නොවෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය ගිහි ජීවිතයකට බැසගත්තෝ බැසගත් ඇත්තෝ ඉන්න පුළුවන්. ඒක ඉතින් ඒ කෙනාගේ දුර්වලකම. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් කාලෙත් එක්ක වැටෙනවා. සමහර වෙලාවට සිවුරේ ඉඳියට අන්න ගිහි ජීවිත ගැන කල්පනා කරනවා. ඒ දේවල් අගය කරනවා. ඒ වටිනාකම් තමයි උදේවසලු වැඩ කරන්නේ. ඒ ඉතින් එක එක්කෙනාගේ දුර්වලකම්. නමුත් ඉතින් අර අමුතු ජීවියෙක් තමයි. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති කියලා සඳහන් කරනවා. වෙනස්ම උදා අදහසක්, අන්‍ය වූ අදහසක් ඉදිරියෙන් තියාගෙන තමයි මම කටයුතු කරන්නේ. ඔන්න පැවිද්දේට උදේ හවස කල්පනා කරන්න ඕනේ, කල්පනා කරන්න වටින දෙයක් කියලා සඳහන් කරනවා. එතකොට මේ ලෝකයා එක ගැලිලා අර විදිහේ භක්ති ගීත අහමින් ඒ විදිහේ සතුටු වීමක් නෙමෙයි මේ අදහස. ඒ වෙනුවට වෙනස් විදියක අදහසක්, වෙනස් විදියක පරමාර්ථකින් තමයි මේ පැවිද්දෙක් කල් ගෙවන්නේ, පැවිදි ජීවිතයක් කියන්නේ. එහෙම නැත්තම් ඉතින් අර කාලබීලා අර විදියට ඉන්නවනේ අප්පා. ඒක කන්න බොන්න බැරි කමක් තිබුණේ නැහැ. හොඳට සාර්ථකව බොහොම ජයට කරගෙන ඉන්න තියුණා. නමුත් එපා කියලා එන එකේ පරමාර්ථය මොකද්ද? මේ එපා කියලා ආපු එකෙන්ම නිරූපණය වෙන්නේ මොකද්ද? අන්න අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති. වෙනස්ම වූ අදහසකින් කටයුතු කරනවා. වෙනස්ම වූ ආකල්පකින් කටයුතු කරනවා. අන්න ලෝකයාගේ කැටගරියකට දාලා මනින්න බෑ. ලෝකේ ගෑනු පිරිමි කොල්ලෝ කෙල්ලෝ කැටගරියකට දාලා මනින්න බෑ. නිකන් බැලූ බැල්මට බලන්න ඕනේ මේ අමුතු ජීවියෙක්. මේ ජීවියා එක්ක මම අර සුපුරුදු විදියට ගනුදෙනු කළ හරියන්නේ නැහැ. මේ ජීවියාව එහෙම ගෑනු පිරිමි කැටගරියකට දාලා පොඩ්ඩක් මැනලා හරියන්නේ නැහැ. මොකද්ද මෙයාගේ අදහස? මොන විදිහ ආකල්පයක්ද මේ කෙනාගේ තියෙන්නේ කියලා පොඩ්ඩක් කාලයට පොඩ්ඩක් ඉඩ දෙන්න. එතකොට තේරෙනවා අන්‍ය වූ ආකල්පයක් තියෙනවා. අමුතුම වෙනස්ම විදිහ ආකල්පයක් තියෙනවා. බුදු කෙනෙක් එක ගනුදෙනු කරත් අන්න සමහර විට බැලූ බැල්මට පේන ආකල්පේ නෙමෙයි තියෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේලාටත් ඒ දවස්වල ඉඳපු ගොඩක් පැටලිලා තියෙනවා. ඉතින් ඇවිල්ලා ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ මේකක් පැනෙව්වා. දැන් මේ මේකක් කළා. දැන් කොහමද අපි මේක බාරගන්නේ? ආ රජතුමාගේ අඹ වත්තේ අඹ රජුට කැපයි. වටපිටාවේ කට්ටියට කැපනවා වෙන්න පුළුවන්. නමුත් රජුට කැපයි රජුගේ අඹ වත්ත කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එක්තරා විදිහක අන්න අන්‍ය වූ අදහසකින් තමයි කටයුතු කරන්නේ. එතකොට අන්න බුදු කෙනෙක් ලෝකයා එක්ක ගැවසෙනවා. ලෝකයාත් එක්ක කතා බහකට එනවා. ලෝකයා එක ගනුදෙනු කරන ඝර්ෂණයක් අරගන්නවා. නමුත් ඒ අරගන්න ඝර්ෂණය, ඒ කතා බහ, ඒ ගනුදෙනුව අන්‍ය වූ ආකල්පකින් කරන දෙයක්, වෙනස්ම වූ අදහසකින් කරන දෙයක්. අන්නේ අදහස එක්තරා විදිහක ණය නැතිව මේ ලෝකේ හැසිරෙනවා වගේ අදහසක් තමයි තියෙන්නේ. අන්න මොකක් හරි දෙයකට අපේක්ෂාවක්, ආශාවක්, මොන හරි දෙයක් ලං කර ගැනීමක් පිටිපස්සේ එළවගෙන ගියා නම් ඒකෙම ණයයි. ඒ ක්‍රියාවලියෙම ණයයි. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ අන්‍ය වූ ආකල්පයක් තියෙන. ණය නැතුව තමයි මේ ලෝකෙ හැසිරෙන්නේ. ඒ ණය නැතුව හැසිරෙන පැවිද්දෙක් බවට පත් වෙන්න කියන ආරාධනාව අන්නේ පිරිස ඉදිරියේ ඇති කරනවා. ඒ පිරිසට ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මේ එක්තරා විදිහක මේ අන්‍ය වූ අදහසක් ඉදිරියෙන් තියාගෙන කටයුතු කරන පැවිද්දෙක්, අන්‍ය වූ සංකල්පයක් ඉදිරියෙන් තියාගෙන කටයුතු කරන පැවිද්දෙක්, අන්න මොකද්ද මේ අන්‍ය වූ ස්වභාවය? අපහසුතා තියෙන්න පුළුවනි. තාවකාලිකව නොයෙකුත් හැඟීම් දැනීම් මතුවලා එන්න පුළුවනි. නොයෙක් නොයෙක් දේවල් වලට හසු වෙන්න පුළුවනි. වැරදි අඩුපාඩු මතුවෙන්න පුළුවනි. නමුත් මේ සියල්ල අතරේ නිවැරදි කළ යුත්ත කිරීමක් තමයි මේ පැවිද්දකේ ස්වභාවය. එතකොට කියනවා මොකද්ද මේ කෙන්දිරි ගාගෙන සමහර විට කෙන්දිරි ගාගෙන අනේ පැවිදිකම් කරනවා. අන්නේ වූ අදහසක් පවත්තරම් කෙන්දිරි ගාගෙන කළ යුත්ත කරනවා. නොකළ යුත්තට ආරාධනා මතු වෙනවා. නොකළ යුත්ත සඳහා අවස්ථා තියෙනවා. නමුත් අර ඇබ්බැහිය අර පෙරේතකම ඒ සියල්ල තියාගෙන කළ යුත්ත කරනවා. නැත්නම් පෙරේතකමට ඉඩ දෙන්න පුළුවන්. ඒ පෙරේතකම අඩුවක් නැහැ. හොඳට තියෙනවා. හොඳ ගන්න තියෙනවා. ඒ ස්වභාවය තාම ගිහිල්ලා නැහැ. ඒක හොඳ ගන්න තියෙනවා. නමුත් කියනවා හරි පෙරේතකම නම් තියෙනවා තමයි. පෙරේතකම ඇත්ත තමයි. නමුත් ඒ කෑදරකම ඒ පෙරේතකම අතරේ මේක තමයි කළ යුත්ත. අනේ ඒ දේ කරමු. ඒ දේ කරමු. මොකද අර ස්වභාවයට අනුග්‍රහ කරන්න දෙයක් නැහැ. මේක දැනටම තියෙනවා. ඒක හොඳ හැටියට තියෙනවා. ඒක ගැන අඩුපාඩුවක් හිතාගන්න එපා. තියෙනවා. තියුණාට මොකද කළ යුත්ත සිද්ධ කරනවා. කළ යුත්ත සිද්ධ කරනවා. අන්න කෙන්දිරි ගාගෙන වෙන්න පුළුවන්. බොහොම අමාරුවෙන් එන්න පුළුවන්. බොහොම වෙහෙස පීඩාවෙන් එන්න පුළුවන්. ඉතින් බාහිරෙන් බලන කෙනෙක්ට කියනවා අපෝ හරිම නපුරුයි. කිව්වොත් වචනයක් මේ විදිහ දෙයක් කියන්නේ. කරොත් කරන්නේ මේ වගේ වැඩක්. අන්න ඒ විදිහ ස්වභාවයක් බාහිරයට පේන්න පුළුවනි. හැඟීම් දැනීම් නැති මහ ගස් ගල් වගේ ස්වභාවයක් තියෙනවා. කිසිම දෙයකින් හෙලවෙන්නේ නැහැ. කිසිම දෙයකින් හොලවන්න බෑ වගේ ගතියක් පේන්න පුළුවන්. නමුත් සමහර විට ඇඳෙන් කෙන්දලි ගාගෙන බඩ ගාගෙන අනේ ඉතින් ගිහිල්ලා කළ යුත්ත කරනවා. අමාරුවෙන් මුත් කළ යුත්ත කරනවා. ඉතින් ඕක තමයි පැවිද්දක් කියන්නේ. ඕක තමයි මේ බ්‍රහ්මචරියක් කියන්නේ. ඕක තමයි මේ ප්‍රතිපදාවක් කියන්නේ. ඉතින් මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස කල්පනා කරනවා ඉතින් මම පැවිද්දෙක් නෙමෙයිනේ. එතකොට මට කොහොමද මේක අදාළ වෙන්නේ? ආ තම තමුන්ගේ ජීවිතවලටත් බොහෝ අදාළයි. මේ නොයෙකුත් ආරාධනා ඉදිරිපත් වෙන්න පුළුවන්. නොයෙකුත් අවස්ථා ගැළපිලා එන්න පුළුවන්. නමුත් කළ යුත්ත මොකද්ද? අනේ දේ සිද්ධ කරන්න කොච්චර අමාරුද, කොච්චර වෙහෙසද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් මේ වගේ ප්‍රතිපදාවකට අඩු හිතුම් මේ වැඩසටහනට සතියක් පාසා නොකඩවා සම්බන්ධ වෙන එක කොච්චර අමාරුද කියලා. සති දෙකක් තුනක් නම් සම්බන්ධ වුණ හැකි. ඒක ගැන නෙමෙයි මං කියන්නේ. මාස කිහිපයක් අවුරුදු කිහිපයක් එහෙම එක දිගට සම්බන්ධ වෙන එක කොච්චර අමාරුද. සමහර විට අර සංවිධායක පිරිසට වගේ දන්නේම නැතුව ලැබෙන අවස්ථාවක්. ඒගොල්ලොන්ට වැඩක් බාර දීලා තියෙනවනේ. ආ ඒගොල්ලෝ වැඩේ නිසා එනවා. වැඩේ නිසා හරි එනවා. එනකොට කල්පනා වෙනවා අවුරුදු දෙක තුනක් යනකොට දන්නේම නැතුව කොහොම හරි සම්බන්ධ වෙලා. එක දිගට සම්බන්ධ වීම අපහසුයි, අමාරුයි. සතියක් දෙකක් සම්බන්ධ වෙන කට්ටිය නම් ඉතින් ඕන තරම් ඉන්නවා. අර නිකන් අර වඳුරෝ ගෙවල් හැදුවා වගේ ඉතින් හදනවා. වැස්ස පොඩ්ඩක් පායනකම් විතරයි. ඊට පස්සේ වඳුරත් නැහැ, ගේත් නැහැ, හොයාගන්න හැකියාවක් නැහැ. ඒක තමයි වැඩේ. අන්න එහෙම දිගට පැවැත්වීමක් කොච්චර අමාරුද. අන්න කළ යුත්ත දිගට දිගට කරන්න උත්සාහයක් ගන්නවා. ඊට පස්සේ අපි හිතමු නොයෙකුත් ආරාධනා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ ආරාධනා අතරේ අන්න මේ පවුලක් කාගෙන තමුන්ගේ ඒ සහායක සහායිකාවට යම් කිසි විදියක බරදක් නොකර ගල්ගත කරන එක කොච්චර අමාරුද. අන්න කළ යුත්ත නම් මේ තමයි. නමුත් ඉතින් අනිත් වගේ ආරාධනා ඉදිරිපත් වෙන්න පුළුවනි. ආයව අතරේ මේ විදිහේ ගමනක යෙදෙනවා. අමාරුවෙන් මුත් කෙන්දිරි ගාගෙන මුත් ඒක තමයි වැඩේ. දැන් අපි හිතමු දවසට පැයක් වාඩි වෙලා ඉන්නවා. සිහිය පීටෝගෙන වාඩි වෙලා ඉන්නවා. ඒ පැය කැප කරනවා. ඒ කැප කිරීම දවසක් දෙයන්නම් කර හැකි. නමුත් අන්න මාස කිහිපයක් අවුරුදු කිහිපයක් ඒ කැප කිරීම එක දිගට කරන එක කොච්චර අමාරු අපහසු දෙයක්ද. අන්න මොකද වෙන්නේ, විවිධ ආරාධනා ඉදිරිපත් වෙනවා. ගෙවල්වල විවිධ ප්‍රශ්න නැතුව නෙමෙයි, එහෙ මෙහෙ යන්න වෙනවා නොවෙනවා නෙමෙයි, අසනීප නොවෙනවා නෙමෙයි. නමුත් අර හොටු බේර හරි හොටු අතරෙන් හරි හර පැය ගත කරන්න පුළුවන්ද? මේ නොයෙකුත් ආරාධනාවට මේක මං වෙනුවෙන් මම කැප කළ තියෙන පැය. මේක මට එන්න විදිහක් නෑ. ඕගොල්ලන්ගේ පාටිය ඕගොල්ලෝ කරගන්න කියලා කියන්න පුළුවන් ශක්තියක් තියෙනවද? පාටියට යන පෙරේතකම තියෙන්න පුළුවන්. අසනීප වෙලාවට ඔටු බේරගෙන නිදිය ගන්න එක තියෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ අතරින් අන්න කල යුත්ත ඒක පැවිද්දෙක්ගේ ස්වභාවයක්. ඒක ප්‍රතිපදාවක ස්වභාවයක්. ඒකේ ප්‍රතිඵල අන්න ඒ කරන කෙනාටම දකින්න පුළුවන්. කල් නොයාවා දකින්න පුළුවන්. තම තමුන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. අමාරුවෙන් නමුත් මේ දේ සිද්ධ කරා. අනේ එතකොට ලැබිච්ච සහනය කාලෙත් එක්ක තමයි ඒ සහනය ගැලපිලා එන්නේ. කෙටි කාලීනව නෙමෙයි දීර්ඝ කාලීනව තමයි ඒ සහනය ගැලපිලා එන්නේ. ඉතින් අර ඉදිරිපත් වෙච්ච දේත් එක්ක මුලාවටපත් වෙනවා නම් අපිට කියන්න පුළුවනි ඇස්වල දුවිලි වැඩි, නෙළුම් මල මෝරලා මදි. ඒ විදිහේ ප්‍රතිපදාවකට ශක්තිය ගොඩනගාගෙන මදි. ටිකෙන් ටික කරන්න ඕනි. අර අතට හම්බුන ගමන් බකස් ගාලා බටර් දාගන්න එක නෙමෙයි මේකේ වැඩේ. ඒකනම් ඉතින් හරි ලේසි වැඩේනේ. ඒක හරි ලේසි වැඩේ. ඒක ඉතින් ඔය කොහෙන් ගියත් හම්බ වෙන මොන මොන හරි ටික කන්න හම්බ වෙනවා. ඉතින් ගිල ගන්න අන්තට්ටු පිටින් බඩේ. ඊට පස්සේ ඉන්න උපාසකයා වගේ ඉන්න. එහෙම නැත්නම් අර ගලේ පහරපු බරලා බලලා වගේ ඉන්න. අරහෙන් ඌරනවා මෙහෙන් ඌරනවා වැලියෙන්නේ නැහැ. මොකද ගලේ තමයි පහරලා තියෙන්නේ. ඒක හරි පහසු වැඩේ. ඒක ඉතින් කොහෙන් ගියත් හම්බ වෙන වැඩේ. නමුත් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ටික දවසක් යනකොට තමුන්ගේ ජීවිතේ වටපිටාවට මොකද වෙන්නේ? තමුන්ගේ ජීවිතවල ඉඳපු මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් පරීක්ෂා කරන්න පුළුවන්. ඉතින් අර කන්න බොන්න හම්බුන වෙලාවක, ඒක අතට හම්බුන වෙලාවක බඩට නොදාගෙන ඉන්නවා කියන්නේ ලොකු ශක්තියක් තමයි එතන උරගාන්නේ. ලොකු ශක්තියක් තමයි. ඉතින් කියනවා මේ කිසි පිනක් නැති එකෙක්, කන්න බොන්න පින නැති එකෙක් මේ අතට හම්බුන දේ බඩට දාගන්න පින නැහැ කියලා සඳහන් කරනවා. අනේ එහෙම ඉතින් ඇවිල්ලා මූණටමත් කියලා තියෙනවා කන්න පින නැති එකෙක්. මේ දීපු එක කා ගන්න තේරෙන්නේ නැහැ මූට කියලා එහෙමත් ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම ගොරකා ගතියක් ගැන කියනවා. ඉතින් එහෙම පින නැති ගතියක් ගැන කියනවා. නමුත් ඉතින් අමාරුවෙන් මුත් ඇයි මේ නොකා ඉන්නේ? මේක තියෙනවා පොඩි අදීනෝ ගතියක් තියෙනවා. අදීනෝ ගතියක් තියෙනවා. අන්න බඩට දාගත්තා වගේ නෙමෙයි ගලේ පැහැරුවා වගේ ස්වභාවයක් මතුවෙලා එනවා. එදා ඒ දවසට ඉතින් ආයි ඒක ගැන කතා කළ වැඩක් නැහැ. ඒ දවසට එක එක්කෙනාට චෝදන නගල වැඩක් නැහැ. ඒ දවසට අනේ මට ඇයි මෙහෙම වුනේ, ඇයි මටම මෙහෙම කියන්නේ, ඇයි මට මේ විදිහට චෝදනා කරන්නේ කියලා අන්න මේ හැඳුවට වැළපුණාට ඉසේ අත්ගසා ගත්තට වැඩක් නැහැ. ප්‍රමාදයට වැටිලා ඉවරයි. ප්‍රමාදයට වැටිලා ඉවරයි. අර දෙයට අහුවෙලා ඉවරයි. අන්න අතට හම්බුන ගමන් බඩට දාගත්තා. බඩට දාගත්තා. ඉතින් කෙනෙක් කියනවා ඒක මහා මේ නොකා නොබී එහෙම ඉන්න එක මහා නොංජල් ගතියක්. නිකම් පිරිමි ගන්න කමකට වගේ මදි වගේ කියලා නිකම් ප්‍රකාශ කරනවා. නෑ ඉතින් බඩට දාගත්තොත් ඔය පිරිමිකම කොච්චර වෙලාද තියෙන්නේ? විනාඩි කිහිපයයි ඔය පිරිමිකම තියෙන්නේ. බඩට දාගත්තාම ඒ සුළු වෙලාවයි ඒ පිරිමිකම තියෙන්නේ. ඒක ඒ අවස්ථාව ලැබිලා නොකර ඉන්න පුළුවන් නම්, ඒ අවස්ථාව ලැබිලා ඒ නිවැරදි කළ යුත්ත කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම පිරිමිකම. ඒක තමයි නියම ශක්තිය. ඒක තමයි නියම ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවේ ශක්තිය බොහෝ කාලයක් පවතින දෙයක්. බොහෝ කාලයක් තමුන්ට සැප පිණිස, සුව පිණිස හේතු වෙන දෙයක්. එතකොට අන්න පැවිද්දෙක්ට බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් සිද්ධ කරනවා. ප්‍රතිපදාවකට බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් සිද්ධ කරනවා. මේ කෙලෙස් රජස් අඩු ස්වභාවයකට ගමන් කරන්න ආරාධනාවක් සිද්ධ කරනවා. ඒ ආරාධනාව ලේසි නෑ. ඒ ආරාධනාව ලේසි නෑ. බුදුනුත් දන්නවා ඒක අමාරුයි කියලා. නමුත් ඇයි මේ කියන්නේ? එහෙම බාරගන්න පුළුවන් පිරිස් ඉන්නවා. එහෙම ශක්තියක් ගොඩනගාගත්ත පිරිස් ඉන්නවා. එක්තරා විදියක සමහර කෙනෙක්ට නිකන් මේක අසාධාරණ ලෝකයක් කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම අසාධාරණ ලෝකයක්. ඇත්තටම එහෙම සාධාරණත්වයක් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. ඒ උපතින්ම අරගෙන ආපු කොටසකුත් තියෙනවා. ඉතින් අසාධාරණයි. අසාධාරණයි කරන්න දෙයක් නැහැ. ඒ අසාධාරණේ අන්න තියෙනවා මේ ලෝකේ. ඉතින් ඒ උරගාලා බලන්න කරන ආරාධනාවක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහේ පැවිද්දේක ප්‍රතිපදාවක් තියෙනවා. මෙන්න මේ විදිහේ ගිහිව ඉඳගෙන හරි කමක් නැහැ කරන ප්‍රතිපදාවක් තියෙනවා. මේ විදිහේ ධර්මයක් තියෙනවා. බුදු කෙනෙක් ප්‍රකාශ කරපු ධර්මයක් තියෙනවා. මේ අමාරුවෙන් නමුත්, කෙඳිරි ගාගෙන නමුත්, බඩ ගාගෙන නමුත් අන්න කළ යුත්තක් තියෙනවා. ඒක කරන්න පුළුවන්ද කියන ආරාධනාව තමයි තියෙන්නේ. කොයි කියන තරම් අමාරුත් නෑ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවනි. ආ මේක මේ හිතුවට එච්චරම අමාරු නෑ. යෙදිලා බලන්න ඕනේ හැබැයි. යෙදිලා බලන්න ඕනේ. ඔය ලෝකයා කියන තරම් නම් කොහොමත් අමාරු නෑ. නමුත් අපි ඒ යෙදෙන්න ඒ අනතුර ගන්න නෑනේ. ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට පයින් අපි කැමති නෑ. ඒ වෙනස බාරගන්න කැමති නෑ. අන්නේ ඉතින් එක කකුලක් උස්ස උස්ස හරි මේ රත් වූ පොළවෙම කොහොම හරි කල් ගෙවනවා. අර කොකා වගේ කකුලෙන් කකුලට මාරු වෙවි හරි මේකෙම කල් ගෙවනවා. මොකද අර වෙනස බාරගන්න කැමති නෑ. ඉතින් මම මෙහෙම ගුවාට වෙනස කියන එක මට නම් සාමාන්‍යයෙන් ලං කරන්නම බැරි දෙයක්. ලං කරන්නම බැරි දෙයක්. සාමාන්‍යයෙන් නිකන් අර එකම චිත්‍රපටිය අපි හිතමු කැමැතිම චිත්‍රපටිය 10,000 වරක් බලන ජාතියේ. එකම සින්දුව කැමැතිම සින්දුව 10,000 වරක් අහන ජාතියේ. එකම පිරිස් කැමැතිම පිරිස් නැවත නැවත ආශ්‍රය කරන ජාති. වෙනසක් හොයාගෙන යන්න, අලුත් දෙයක් හොයාගෙන යන්න එච්චර එහෙම නැවෙන මානසිකත්වයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් එක්තරා විදියක හරි පුදුමයි. ඉතින් අර ගෙවල් දොරවල් අතහැරලා, අර රැකී රක්ෂා අතහැරලා, අර සුපුරුදු පුද්ගලයෝ අතහැරලා මේ වගේ නන්නාඳුනන පරිසරයකට, නන්නාඳුනන පිරිසක් අතරට අර විදිහේ තියෙන කම්ෆර්ට් සෝන් ඔක්කොම කඩාගෙන බිඳගෙන ගිහිල්ලා, අර ඔප්ටිමම් ලෙවල් එකත් කඩාගෙන ගිහිල්ලා ඩේන්ජර් ලෙවල් එකටම ආවා කියන්නේ හිතාගන්න බැරි වැඩක්. හිතාගන්න බැරි වැඩක්. ඒක ඇත්තටම අමුතුම ප්‍රශ්නයක් තමයි. සමහර විට පොළව රත්තරන් වැඩි වෙන්නේ නැති, පොළවේ රස්නේ දැනුන වැඩි වෙන්නේ නැති. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ පොළව රස්නේ වැඩි නම් හිටගෙන ඉන්න අමාරු නම් වෙන තැනකට යන්නේක වරදක් නැහැ. වෙන තැනකට ගියාට කාටවත් දොස් කියන්න බෑ. සමාජෙට ලෝකෙට දොස් කියන්න බෑ. අන්න රස්නේ වැඩි. අන්න ඒකින්ද වෙන තැනකට යනවා. පහසු තැනකට යනවා. ඒ පහසු තැන හැම වෙලේම අනතුරක් වෙන්න පුළුවනි. ඒ අනතුරක් වෙන්න පුළුවනි. අපි නොදන්න තැනකට යන්නේ, අපි නොදන්න ප්‍රතිපදාවකට යන්නේ, අපි නොදන්න පිරිසක් අතරට යන්නේ. මොකු කොහොම මොනවා තියනවද කියලා දන්නේ නැහෙනි. නමුත් ඒ අනතුර ගන්නවා. අනතුර ගත්තොත් අන්න එයාට යම්කිසි සහනයක් ගැළපිලා ඉන්න පුළුවනි. කියන අර ගෝල් ෆිෂ් කෙනෙක් ෆිෂ් බෝල් එකක ඉන්නවා. ආ ඒකගේ ප්‍රමාණය කොහොමද? ආ ඉතින් ඔය මේ යම්කිසි අඟලක් දෙකක් හැදෙනවා. ඒක තමයි ඒ පොටෙන්ෂල් එක. ඒ ෆිෂ් බෝල් එකේ තියෙන පොටෙන්ෂල් එක ඒක තමයි. එතනින් එහාට බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි ගිහිලා අඳුරු මඩවලකට විසිකරොත් මොකද වෙන්නේ? ආ විසිකරොත් රිස්ක් එකක් තමයි. අනතුරක් තමයි අරගන්නේ. මේ වගේ ප්‍රතිපදාවකට බැස ගැනීම කියන්නේ අනතුරක්. ඔය ජීවිතෙන් මිදිලා දවසකට දෙකකට හරි මේ වගේ භාවනා මධ්‍යස්ථානයකට එනවා කියන්නේ අනතුරක්. දවසකට දෙකකට හරි ආරණ්‍යයකට කැලේකට එනවා කියන්නේ අනතුරක්. මොකද කැලේකට ආපු ගමන් ඔය තියෙන පිස්සු ඔක්කොම තද වෙලා එනවා. අනේ ඉතින් පිස්සු ස්වභාවය බලන නම් මේ වගේ පරිසරයකට එන්නම ඕනේ. ඒ ආවට පස්සේ තේරෙනවා අන්න ගත්ත අනතුර කොහොමද, මේ හිතේ ස්වභාවය කොහොමද, කොහොමද මේක ඇවිස්සීලා එන්නේ කියලා එක දකින්න පුළුවන්. ඒ අනතුර ගත්තොත් ඒ අනතුර අතරින්ම තමයි අන්න අර විදිහේ ඔපචුනිටි එකක්, පොටෙන්ෂල් එකක් ගැලපිලා එන්නේ. අර ගෝල් ෆිෂ් පොඩි මාළුවා අන්න වතුරට විසි කරනකොටම වෙන කෙනෙක් ඩැහැගෙන යන්න පුළුවනි. මඩවලට දානකොටම වෙන කෙනෙක් ඩැහැගෙන යන්න පුළුවනි. YouTube videos එහෙම තියෙනවා. අන්නේ ඉතින් gedara tanki indiya maluwa den tanki loku loku madi waata ane ehenam me jalaase hondata kala bila inna joliyen inna kiyala oluwa ata gala ane waturata daana daawa gaman mokenda kohen deke kailla katatama thamai baaraganni baaragena yana wen joga thamai e anathura thiyenawa habai ehema anathurak aragena jeevithet rakila thiyunoth anna kilo 10 ek 15 ek goldfish lat මේ ලෝකේ වසනවා. මේ විදිහේ දේවලුත් දකින්න පුළුවන්. අත් දෙකෙන් බදාගෙන තමයි ගෝල් ෆිෂ් උස්සන්න ඕනේ. එච්චරට සුවිශාලයි. එච්චරට පොටෙන්ෂල් එකක් ගැලපිලා අවිලා තියෙනවා. අන්න මේ මේ එකල යුත්ත කරනවා. අමාරුවෙන් නමුත් කරනවා. ජීවිතේ වරදුවට දීලා හරි කරනවා. කෙඳිරි ගාගෙන හරි කරනවා. අන්නේ කිරීම තුළින් අන්න යම් කිසි දවසක අර විදිහේ පොටෙන්ෂල් එකක් ගැලපෙලා එන්න පුළුවනි. ඉතින් එකෙක් දෙකෙක් දෙන්නෙක් මගදී වැටිලා මැරිලා යනවා. හුස්ම ඉර වෙලා මැරිලා යනවා. පිස්සු ඇදිලා විසි වෙලා යනවා. කයෙන් අසනීප වෙලා මැරිලා යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ට්‍රේනින් එකේ ස්වභාවය තමයි. ආ එහෙම කැපකිරීමක් කරා කමක් නැහැ. යාට ඒක පාඩුවට හිටින්නේ නැහැ. දැන් ওই බාහිය දාරු චීර ගැන කියනවා. කලින් පාර අතරමඟදීම මලා තමයි. නොකා නොබීම මලා තමයි. භාවනා කරමින්ම මලා තමයි. ප්‍රතිමදාවකට ඇවිල්ලා ඒ ප්‍රතිපදාව තුළදීම මලා තමයි. මේ සාසනේ ශීඝ්‍රව අති ශීඝ්‍රව ධර්මයේ සාක්ෂාත් කරපු තැනැත්තා. ඉතින් කට්ටිය හිතනවා කල්පනා කරනවා අපිට බැරිද ඒ වගේ සුඛාපදි පදාවකින් නිකම් බුදුරජාණන් වහන්සේ හම්බෙලා පිණ්ඩපාත වේලාවක නවතින්න කියලා කිව්වහම අපිටත් නවතින්න බැරි වෙයිද කියලා කල්පනා කරනවා. පොඩ්ඩක් අතීතෙට ගිහිල්ලා බලන්න, පොඩ්ඩක් කරලා තියුණ කැපකිරීම කියලා බලන්නකෝත් ඒක දකින්න කැමති නෑ. ඒකට ඇහැ වහනවා. ටිකෙන් ටික උපයගත දෙයක්. ඒකට අසාධාරණයි කියන්නේ අද වර්තමාන තියෙන තත්ත්වය අසාධාරණයි. කරන්න දෙයක් නෑ. ඒ තැනැත්ත උපයගෙන තියෙන තත්ත්වේ. අර බුදුරජාණන් වහන්සේ කියනවා අන්න අර මල්ලල ස්වභාවය තමයි. මඩේ ගිලිලා, මඩේම හැඟවිලා, මඩේම අගේ කරමින් මඩම ගාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. කරන්න දෙයක් නෑ. පොඩ්ඩක් ඒකෙන් මිදිලා ආපු කට්ටිය ඉන්නවා. පෘෂ්ඨ ආසන්නයට ආපු කට්ටිය ඉන්නවා. පෘෂ්ඨයෙන් ඉහළට මතුවෙච්ච කට්ටිය ඉන්නවා. තව අන්න නිකන් ඉරේලිය වැටෙන පමණින් පිපෙන්න සූදානම් මලුත් ඇත. ඉඳලා හිටලා හරි එහෙම ඒවත් ඇත. ඉතින් ඉරිසියා කරලා කියලා වැඩක් නැහැ. ඉරිසියා කරා කියලා වැඩක් නැහැ. එක එක තර්ජනා ගුලි දැම්මා කියලා වැඩක් නැහැ. අරක කරොත් මේක කරනවා. එයාට කොහොමද එහෙම චාන්ස් එකක් දෙන්නේ අපි මේ මෙච්චර පරණ කට්ටිය? වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒව කල්පනා කරලා වැඩක් නැහැ. ඒවට බය වෙලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. නිකන් කාලය අපතේ යනවා. නිකන් අර තමුන්ගේ තියෙන එනර්ජි එක ඔය වැඩක් නැති දේවල් වලට යොමු කරන්න එපා. කෙනෙක් මොනවා හරි දෝෂයක් කිව්වොත්, කෙනෙක් මෙහෙම දොස් කියනවා කියලා ඇහුනොත්, දැනගත්තොත් නිකන් ඇහුන්නේ නැහැ වගේ ඉන්න. නොදැන නෙමෙයි, හොඳට දැනගෙන ඉන්න. ඒකට අවධානයක් දෙන්න එපා. කාඩ් එක එක්කෙනාගේ අඩුපාඩු පේනවා තමයි. දැක්කේ නැහැ වගේ ඉන්න. ඒකට අවධානයක් දෙන්න එපා. වැරදි වෙනවා තමයි. කමක් නැහැ, හරි දෙයට අවධානය යොමු කරන්න. අන්න මොකද වෙන්නේ, අපි ඒ ශක්තිය නිවැරදි දිහාවට යොමු කරනවා. ශක්තිය නිවැරදි දිහාවට ගලපවනවා. එහෙම නැත්නම් හැම දෙයක්ම තලන්න ගියොත් නම් ඉතින් කවදාවත් අහවර කරන්න බෑ. කවදාවත් අහවර කරන්න බෑ. මොකද මේ නෙගටිවිටි, එහෙම නැත්නම් ඍණාත්මක දේවල් ගොඩක් වැඩි. ඒතට ඒවට අවධානය දෙන කෙනෙක් දකින්න පුළුවන්. අන්න මුළු දවස පුරාවටම නෙගටිව්ම තමයි කතා කරන්නේ. හඳනවා, වැළපෙනවා, ඉසේ අත්ගසා ගන්නවා. බලන්න මේ මිනිස්සු, බලන්න මාව පව කරගෙන යනවා, බලන්න මට ඉරිසියයි කි කි ඉන්නවා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මොකද එයාගේ ශක්තිය යන්නේ ඒ දිහාවට. අපේ ඉස්සර නැන්දා කෙනෙක් ඉඳියා. ඒ නැන්දා හැමදාම, ඉතින් නැන්දා නෙමෙයි ආච්චි කෙනෙක් තමයි වෙන්නේ. ඉතින් අම්මා නැන්දා කෙනින්ද මමත් නැන්දා කියනවා. ඉතින් මේ හැමදාම ගෙදර ගියොත් ඈත තියා ඇහෙනවා. දැන් ගෙදර එවුන්ට බයිනවා, ඇහෙනවා, අඩුපාඩු කියනවා, ඇහෙනවා. සාමාන්‍ය ඒක තමයි ස්වභාවය. බැරි වෙලාවත් සද්දය ඇහුන් නැත්තම් අවුල්. උතර කල්පනා කර මොකද නැද්ද, මොකද අද මොකද නැත්තේ. ආ නෑ, පොඩි බ්‍රේක් එකක් තව ටිකින් පටන් ගනි, තව ටිකින් පටන් ගනි. ඒක තමයි වැඩේ. එතකොට ඉතින් ඒ වගේ කෙනෙක්ගේ ශක්තිය කොහොමද වැය වෙන්නේ? ඒ වගේ කෙනෙක් තමුන්ගේ හිත තුළ පවත්වන්නේ මොනවාගේ මානසිකත්වයක්ද? ඒ වගේ කෙනෙක් අන්න තමුන්ට ලං කරගන්නේ මොනවද කියලා කල්පනා කරන්න පුළුවන්. අර අඩුපාඩු පේනවා, වැරදි තියනවා. නමුත් ඒවට අවධානයක් දෙන්නේ මොකද එච්චර? අඩුපාඩු අතරේ හොඳ දේට අවධානයක් දෙන්න පුළුවන්ද? වැරදි දේවල් අතරේ හොඳ දේ ගැන කතා කරන්න පුළුවන්ද කියන පරීක්ෂණේ තමයි තියෙන්නේ. ඒක තමයි කළ යුත්ත. සිතවිලි අතරේ සිහිය පවත්වන්න පුළුවන්ද? සද්ද අතරේ සිහිය පවත්වන්න පුළුවන්ද? මේ කයේ අමාරු අතරේ මේ වැඩේ දිගට දිගට කරගෙන යන්න පුළුවන්ද? අන්න ඒක කරනකොට කෙනෙක්ට තේරෙනවා අන්න මේක තමයි ක්‍රමේ. මෙන්න මේ ඇස්වල දුවිලි අඩු වෙන ක්‍රමේ, මේ කෙලෙස් රජා ශරීරයට ඇස්වල දුවිලි වගේ අන්න ඒව අඩු වෙන ක්‍රමේ ඒවා විනිවිද බලනවා. බලලා වැඩක් නැහැ, රාගය තියෙනවා, රාගය තියෙනවා, රාගය අතරින් රාගය හරහෙන් කල යුත්ත කරනවා. පීඩාවටපත් වෙමින් හරි හඬවමින් හරි කෙඳිරි ගාමින් හරි බඩගාමින් හරි කොහොම කොහොම හරි අර භික්ෂුවගේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. භික්ෂුව කියන අදහසින් ගන්න එපා මේ පැවිදි වෙලා සිවුරු පොරවගෙන ඉන්න කට්ටිය. ඒගොල්ල නොවෙන්න පුළුවන් ඕක කරන්නේ. අන්න මෙන්න මේ ප්‍රතිපදාවක ස්වභාවය. කෙඳිරි ගාගෙන බඩ ගාගෙන හරි කමක් නැහැ, හරි දේ කරනවා කියන එක තමයි නැවත නැවත ප්‍රකාශ කරන්නේ. කල යුත්ත කරනවා. අර දුවිලි තියෙනවා. ඇස්වල දුවිලි තියෙනවා. නමුත් ඒ දුවිලි ටික විනිවිද බලන්න උත්සාහ කරනවා. දුවිලි හරහා අන්න නිවැරදි බැල්ම බලන්න උත්සාහ කරනවා. නිවැරදි ලෝකෙ දකින්න උත්සාහ කරනවා. එක්තරා විදිහක මේ භාවනාව වගේ. හුස්ම හරහා හිස්තැන බලනවා. සද්දා හරහා නිහඬ බව අහනවා. සිතවිලි හරහා සිතවිලි පිටිපස්සේ තියෙන හිස්තැන බලනවා. ඔන්න ඕක තමයි භාවනාව. ඕක තමයි භාවනාව. ඒක ක්‍රමානුකූලව ඒ බැල්ම අපිට හුරු වෙලා එනවා. බකන් නිලාගෙන ඉන්නවා, නිකම් බලාගෙන ඉන්නවා වගේ කියලා ඔය කට්ටියට කියවෙන්නේ වැරදිලා වගේ. ඒක තමයි. හිතලා කියන ඒවා නෙමෙයි ඔය. වරදව තේරුම් ගන්න එපා. ඔය නිකන් ලියවෙනවා. ලියවෙන්නේ මොකද? මන්ත්‍රේ හරි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව හරි. එතකොට ලියවෙනවා. නිකන් අර වචන වලින් ලියවෙනවා. නිකම් බලාගෙන ඉන්නවා වගේ, බකන් නිලාගෙන ඉන්නවා වගේ. කවුන්ට්ස් නැහැ. ඇඩ්‍රස් නැහැ. පැයක් සක්මන් කරා, පැයක් වාඩි වෙලා ඉන්දියා මොනවාදෝ වුණා නම් තමයි, ඉන්දියා නම් තමයි, සිහියක් තියුණා නම් තමයි. නමුත් ඉතින් එහෙම ලොකුවට කියන්න විස්තරයක් නැහැ. මොකද උනේ? අන්න අර හුස්ම හරහා හිස්තැන බැලුණා. අර විදියට සද්දා හරහා නිහඬ බව ඇහුණා. සිතවිලි හරහා සිතවිලි අතර තියෙන පරතරය දැනුණා. ඒකට අවධානය ගියාම අර දුවිලි කියන්නේ හරිම පොඩි දෙයක්. දුවිලි කියන්නේ 1/3-4යි තියෙන්නේ. ඉතුරු 96%ක්ම අන්න සුපිරිසිදු ස්වභාවයක් තියෙනවා. නොකෙලෙසුණු ස්වභාවයක් තියෙනවා. ඝන රත්තරණක් තියෙනවා. ඉතින් අර දුවිල්ල ගැන කතා කරන්න එපා. අර අර පිට තියෙන මලකට තට්ටුව ගැන කතා කරන්න එපා. වැඩක් නැහැ. මොකද 96%ක් තියෙන්නේ සුපිරිසිදු ස්වභාවයක්. 96%ක් තියෙන්නේ නොකෙලෙසුණු ස්වභාවයක්. අර රූමි රූම ඉදිරිපත් කරනවා කවි පෙළක්. මෙන්න මේක පිළිබඳ කියනවා. මෙන්න මේ හරි වැරද්දට එහා ගියපු, හරි වැරද්ද විනිවිද ගියපු යම්කිසි ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ කෙනෙක් දිගා වුණාට පස්සේ, ඒ ලෝකෙට කෙනෙක් ගමන් කරාට පස්සේ අන්න මේ ඒක වචනෙට නගන්න බැරි අමුතු ලෝකයක්. It's too full to talk about. අන්න වැඩි ප්‍රමා ඒ ලෝකයේ ස්වභාවේ වචනයට නගන්න තරම් පටු කරන්න බෑ. වචනයකට පටු කරන්න බෑ. එතකොට අදහස්, භාෂාවන්, ඊට පස්සේ එකිනෙකාට දක්වන ගුණදොස්, සුභාසුබ, දිගකොට, මේවා ඔක්කෝම එතෙන්දී කිසිම අර්ථයක් දනවන්නේ නෑ. අන්න අපි එහෙදී හමුවෙමු. I'll meet you there. ඔන්න හොයලා බලන්න පුළුවන් I'll meet you there කියලා යම් කිසි කවි පෙළක් රූමිගේ. අන්න මේ අමුතු ලෝකයක් තියෙනවා. මෙන්න මේ හරි වැරද්ද ඉක්මවා ගියපු ලෝකයක් තියෙනවා. මෙන්න මේ විදිහට අදහස්, භාෂාවන්, මේ විදිහට සුභ අසුභ ඒවා ඉක්මවා ගියපු ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකේ අපි සැතපුණාම, ඒ ලෝකෙට අපි වැදගත්tාම අපි අන්න අරවෙන් ඉක්මෝලා ගිහිල්ලා, අර පොඩි දුවිලි ඉක්මෝලා ගිහිල්ලා අන්න එහෙදි අපි හමුවෙමු, එහෙදි අපි හඳුන ගනුමු කියලා යම් කිසි කවි පෙළක් ඉදිරිපත් කරන. ඉතින් ඕක කිව්වහම මතක් වෙන පුළුවනි අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය. අර මෙන්න මේ විදිහේ ආයතනයක් තියෙනවා, මෙන්න මේ විදිහේ නිදර්ශනයක් නොපෙන්වෙන විඥානයක් තියෙනවා. අන්න ඒකේ සුභ අසුභ, දිග කොට, බාලමහලු, ඔහොම ඔහොම දේවල් නෑ. එහෙම සංකල්ප නෑ. ඒක ඉක්මෝලා ගිහිල්ලා අන්න ඉරහඳ නෑ. අන්න ඒ විදිහ අමුතු ලෝකයක්, අමුතු ස්වභාවයක් ගැන කියනවා. එතකොට ඒක ස්ථානයක් කියලා අරගත්තොත් එතනත් පටලව ගන්නවා. ස්ථානයක් කෙසේ වෙතත් මෙන්න මේ දුවිල්ල විනිවිදලා බැලීමක් ගැන තමයි මේ කියන්නේ. අර නොකෙලෙසුණු 96%ක් හඳුන ගැනීමක් ගැන තමයි කියන්නේ. මේ ඝන රත්තරණ හඳුන ගැනීමක් ගැන තමයි කියන්නේ. ඒක හඳුන ගන්න අන්න මේ කෙලෙසීම, මේ දුවිලි, මේ ඇස්වල තියෙන දුවිලි හරහා බලන්න ඕනේ. මේ මලකඩේ හරහා බලන්න ඕනේ. බලනකොට තේරෙනවා අපි ගාව කොච්චරනම් මෙන්න මේ නොකෙලෙසුණු ස්වභාවයක් තියෙනවද. අපි ඒක නොදකිමින් කොච්චර කෙලෙසෙන්න උත්සාහ කරනවද. මම පව්කාරයෙක්, මට බෑ, අපි ඉතින් මේවා කරගන්න බැරි කට්ටිය කියලා අර කෙලෙසීමට කොච්චර අනුග්‍රහ කරනවද කියලා අපි අපිට දකින්න පුළුවන්. එතකොට මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස කාටවත් කියන්න බෑ මගේ හැම පවිත්‍ර ස්වභාවයක් නෑ, මගේ හැම නොකෙලෙසුණු ස්වභාවයක් නෑ කියලා. දැනටම තියෙන්නේ ඒක තමයි. ඒක තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් බාර ගැනීමක් විතරයි මේ ප්‍රතිපදාව කියන්නේ. මේ පුහුණුව කියන්නේ ඒක බාර ගන්න අපේ හිත හුරු කරනවා. ඒක බාර ගන්න හිත හුරු කරනවා. අර පැවැත්මක් වෙනුවට නැවැත්මක් හුරු කරනවා. දිවීමක් වෙනුවට නැවතීමක් හුරු කරනවා. අන්න ඒ විදිහේ හුරු කිරීමක් ගැන තමයි මේ ආරාධනාව. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අද දවසෙත් මේ වචන කීපෙත් එවැනි නැවැත්මක් සඳහා, අර දුවිලි විනිවිද දැකීමක් සඳහා හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. එලෙස එලෙස රජස් අපෙන් තුරන් වීමට මේ ධර්ම දේශනාවත් කරපු ධම්මදූසල ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ යම් කිසි කමනාන් ප්‍රශ්නයක් හෝ උන්වහන්සේ ඉදිරිපත් වීමට කැමති කෙනෙක් ඉන්නවනම් මේ වෙලාවේ අත උස්සලා උන්වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳමයි. ප්‍රශ්න ඉදිරිපත් කරන කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති බවක් තමයි තේරෙන්නේ. එතමනම් කෙනෙක් අත උස්සලා තියෙනවා. ගෙෂාන් අල්විස් මාතෙන් පුළුවන්.
මගේ අද දේශනාව සෑහෙන හොඳයි. මට ඒක හොඳට තේරුණා. මං හිතන්නේ මේ ධර්මයට යොමු වෙන කෙනෙක් හැටියට හරි කෙනෙකුන්ට මට තේරෙන විදියට ස්වාමීන් වහන්සේගේ මේ ධර්මයේ සාකච්ඡාවේදී දේශනාවේදී කියන්නේ අපි දන්නවා නම් මොකද්ද ගෝල් එක කියන එක, ඒකට සිත යොමාගෙන හැමතිස්සෙම ඒ ධර්මයේම හැසිරෙන එතනට ඒ ඩෙස්ටිනේෂන් එකට එන්න පුළුවන් බවක් තමයි මට වැටහෙන්නේ. මගේ ප්‍රශ්නය ඒ ටික කරගෙන යන අතරදී දැන් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ වැඩ තියෙනවා, කරන්න තියෙනවා, ඒ වලින් වෙන ඩිස්ට්‍රැක්ෂන් එක අර ප්‍රෝග්‍රෙස් එක නිගේට් වෙනවද? ඒක නිගේට් වෙන එක ගැන කොහොමද ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන්? මොකද අපි සියලු දෙනාම මහනදම් පුරන්නේ හැබැයි ධර්මයට යොමු වෙලා තියෙනවා. එතකොට දැන් මෙහෙ ස්වාමීන් වහන්සේගේ දේශනේ මට තේරිච්ච දේ ඉතින් ගෝල් එක ටාගට් කරලා තියෙනකොට ඒකට අපි පොඩ පොඩ එතනට යොමු වෙනවා නම් හැමදාම කොයි වෙලාවෙ හරි ඒකම ඒකෙන් ඩිස්ට්‍රැක්ෂන් එකක් තියෙනවායි කියලා මට හිතනවා. අපේ සාමාන්‍යයෙන් එදිනෙදා වැඩවලදී ඒක ගැන තමයි මගේ ප්‍රශ්නය තියෙන්නේ. තුනුවන් සරණයි.
හොඳ, ඇතර මේ සාමාන්‍යයෙන් මේ ප්‍රතිපදා වඩාගෙන ඒ තමුන්ගේ සාමාන්‍ය ජීවිත ගත කරගෙන ඉන්න කෙනෙක්ට මතුවේ යුතු ප්‍රශ්නයක් තමයි ඕක. කොහොමද අපි මේක සමබර කරගන්නේ? කොහොමද අපි මේ තියෙන ප්‍රශ්න ගැටලු එදිනෙදා ජීවිතේ ඉතින් දවසකට කීයක් ඉදිරිපත් වෙනවද කියලා දකින්න පුළුවන්නේ. රැකිරක්ෂා වලින්, ගෙදර දොරේ වැඩ කටයුතු වලින්, දරුවන්ගේ වැඩ කටයුතු වලින් වෙන්න පුළුවන් දවසකට කීයක් දේවල්, දහසක් දේවල් ඉදිරිපත් වෙනවද කියන එක ඉතින් කවුරු කවුරුත් දන්නවා. එතකොට ඒ අතරේදී කොහොමද මේ ප්‍රතිපදාව කරන්නේ කියන උත්සාහය ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. එතකොට ඕක අපි හිතමු ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙනවා කියලා කියන්න පුළුවනි. අන්න මේ ප්‍රතිපදාවට බැසගන්න කෙනෙක්ට අපිට කියන්න පුළුවන්. එයාට අපි කියනවා පොඩ්ඩක් විවේකයක් හදාගන්න, පොඩ්ඩක් මේ විදිහ ඉඩකඩක් හදාගන්න, මේ දේ අඳුනගන්න කියලා අපි කියනවා. ඒ අඳුන ගැනීම එක එක විදිහට කරන්න පුළුවන්. අන්න තමුන් මේ සතිමත් පුහුණු අඳුන ගන්න මොකක් හරි වැඩසටහනකට යොමු වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් මේ වගේ පරිසරයකට ඇවිල්ලා දවස් කීපයක් ගත කරනවා වෙන්න පුළුවන්. නැත්නම් තමුන්ගේ ජීවිතයේ දවසකට පැය දෙකක් අන්න උදේ ඇහැරිලා හරි කමක් නැහැ. අන්න සතිමත් බව පුහුණු කරන්න වෙලාවක් වෙන් කරගන්නවා. ඒ කැපකිරීම කරනවා. ඒ විදිහේ ඉඩකඩක් අපි හදා ගන්නවා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් අන්න අර ඒක බොහොම මූලික අවධියක් විතරයි. නිවැරදි ප්‍රතිපදාව ගැලපිලා එන්නේ ඔන්න ඔය ජීවිතය ඇතුළෙම තමයි. ඔය තියෙන ප්‍රශ්න ටික ඇතුළෙම තමයි. ඔය තියෙන කරදර බාධක ටික ඇතුළෙම තමයි. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ සම්භාදයේ අතරේ ඕක ආසේ බලන්න. මේ කරදර බාධක අතරේ, මේ ඩිස්ට්‍රැක්ෂන්ස් අතරේ ඉඩකඩ බලන්න. එතකොට දවසකට කීයක් එනවද කියලා බලන්න. එතකොට අන්න දවසකට කොච්චර මේ ප්‍රතිපදා වඩන්න පුළුවන්ද කියලා බලන්න. විතේක පැවිද්දෙට ඒ අනුග්‍රහය නැහැ. ඉතින් කියනවා පැවිද්දා යනවා ගමට, පැවිද්දා යනවා මාළු මාකට් එකට. මොකටද? අන්න මේ 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 පරීක්ෂාවට. මේ පරීක්ෂාවට පිණ්ඩපාතේ යනවා. මොකටද? මේ පරීක්ෂාවට. ඔන්න පිණ්ඩපාතේ ගියාම 8ට 9ට පිණ්ඩපාතේ ගියාම ඉතින් ওই පරීක්ෂාව හොඳට වෙනවා. ළමයි ඉස්කෝලේ යවලා ඔය නයිටිය පිටින් කාන්තාව ඉන්නවා, දුවගෙන එනවා, ඇවිල්ලා දානි පූජ කරනවා, වඳිනවා. ඉතින් ඕවා දකින්න පුළුවන්නේ. ඔය වගේ සිදුවීම් දකින්න පුළුවන්. මිනිස්සු ඉන්නවා, නොයෙකුත් විෂම පුද්ගලයෝ ඉන්නවා, බල්ලෝ ඉන්නවා, ගොන්නු ඉන්නවා, පිටිපස්සෙන් එලෝගෙන එනවා. අන්න පැවිද්දෙක් ගමට යනවා මොකක් සඳහාද? මෙන්න මේ ටිකක් පරීක්ෂාවක් සඳහා. සරතෘෂ්ත්‍රා යනවා මාළු මාකට් එකට. අන්න මම මේ කන්දක ඉඳියා ජීවත් වුණා, මේ විදිහ ආරණ්‍යක ඉඳියා මම යනවා මාළු මාකට් එකටද. ඒතර කන්දේ තියෙන සාමේ මාළු මාකට් එකේදී නැති වෙනවා නම් ආයෙදී අවුල්නේ. එකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඒතර කැලේ ඉන්දියාටම හරියන්නේ නැහැ. කැලෙන් එළියට බහින්න වෙනවා. කන්දෙන් බිමට බහින්න වෙනවා. ගමට යන්න වෙනවා. අන්න ගියාම තේරෙනවා බොරුවක් මෙච්චර කල් තිවිලා තියෙන්නේ. සිත නිකන් උපේක්ෂා වෙන එක ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි නිකන් මෝඩකමෙන් එන උපේක්ෂාවක්. අරමුණ නැති නිසා අඥාන උපේක්ෂාව කියලා කියනවා. දැක්කේ නැති නිසා, පෙවුනේ නැති නිසා උපේක්ෂාවක් වෙනවා. අර ඉග්නෝරන්ස් ඉස් බ්ලිස් කියන්නේ. අනේ කකුලකුත් ගිහිල්ලා, ඇහැකුත් පොට්ට වෙලා, බල්ලගෙන ඉඳිය බල්ලගේ බෙල්ල බෙල්ලෙන් ගාවින්ම ගැලවිලා ගිහිල්ලා, ගෙට බෝම්බයක් ගහලා ගේ විනාශ වෙලා, hina වෙලා ඉන්නෝ. දන්නේ නැහැ. ඉග්නෝරන්ස් ඉස් බ්ලිස්. එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. නොදැනීම නිසා ඇති වෙන උපේක්ෂාව ගැන නෙමෙයි කියන්නේ. මේ කැලේකට වෙලා, කන්දකට වෙලා ඉඳීම නිසා ඇති වෙන උපේක්ෂාව ගැන නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට ගමට යනවා. අරමුණු තියෙනවා, කරදර බාධක තියෙනවා. ඒ කරදර බාධක අතරින් හිස් තැන බලන බැල්ම ඉගෙන ගන්නවා. ඩිස්ට්‍රැක්ෂන්ස් තියෙනවා. ඒ ඩිස්ට්‍රැක්ෂන්ස් අතරින් මේ ප්‍රතිපදාව කරගෙන යනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියන මේ සම්භාදයේ අතරේ මේ ඕකාසේ බලන්න. මේ මේ කරදර බාධක අතරේ හිස් තැන බලන්න. ඉතින් ඒක තමයි ওই සතිමත් බැල්ම. ඒක තමයි මම කිව්වේ සිතිවිලි අතරින් සිතිවිලි විනිවිද බලනවා. මේ විදිහේ ශබ්ද අතරින් හිස් තැන අහනවා. මේ විදිහේ හුස්ම අතරින් හුස්ම අතර තියෙන හිස් තැන බලනවා. ඉතින් ඒ ප්‍රතිපදාව ටිකෙන් ටික වර්ධනය කර ගන්න ඕනි. ඒතකොට මේ වගේ ප්‍රශ්නයක් නගන කෙනෙක්ට මම සාමාන්‍ය කියන දේ තමයි දවසකට පැයක් සිටින් එකක් කරන්න පුළුවන්ද? ඒක දිගට පවත්වන්න පුළුවන්ද? ඒ අනුග්‍රහය කරන්න පුළුවන්ද? ඊට පස්සේ එන්නේ ඒ ආරම්භෙත් එක්ක දවස ගෙවන්න පුළුවන්ද? සාමාන්‍ය අපි හිතමු දවසකට උදේ සිටින් එකක් කරා නම් ඒක හොඳ ආරම්භයක් දවසකට. ඊට පස්සේ නිදිය ගන්න කලින් විනාඩි 30-40ක් හරි සක්මනක් කරා නම් ඒක හොඳ අවසානයක් දවසට. ඔන්න ඔය විදිහට අර නිකන් ජිම් එකකට යනවා වගේ, නිකන් ඇඟට එක්සර්සයිස් දෙනවා වගේ පොඩි අනුග්‍රහයක් කරනවා. හැබැයි වැඩේ තියෙන්නේ එතන විතරක් නෙමෙයි. අර එදිනෙදා ජීවිතේ ගත කරන ගමන් බලන්න, කොහොමද මම මේ එනේ වට ඇවිස්සෙන්නේ? කොහොමද මම මේ එන දේවල් වලට මුලා වෙන්නේ? කොහොමද මම මේ නොකල යුතු දේවල් කරන්නේ? දැන් කල යුත්ත දන්නවා. නමුත් ඇබ්බැහිය තියෙනවනේ. අර කියනවා නිකන් අලියෙක් සහ අලියට අණ දෙන මිනිස්සෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ වගේ තමයි අපි කල යුත්ත අපිට හිතලා කල්පනා කරලා දැනගන්න පුළුවන්. මේක තමයි හරි දේ, මේක තමයි වැරදි දේ කියලා දැන් මෙහෙම කතා බහ කරාම තේරෙනවා. නමුත් කරන්න ගියහම ඔක් කරන්න පුළුවන්ද? එදිනදා ජීවිතේ අපි තුම තරහ ගැනීම වැරදි කියලා කෙනෙක්ට තේරෙනවා. තරහ ගත්තාම මගේ ඇඟටම විසක් ගැහුවා වගේ පොයිසනස් ගතියක් එනවා කියලා තේරෙනවා. නමුත් තරහ යන වෙලාවට ඕක මතක් වෙනවද? නෑනේ. තරහා ගිහිල්ලා බඩු පොළවේ ගහලා ඔක්කොම කරලා ඉවරයි. අන්න පස්සේ තමයි කල්පනා වෙන්නේ යකෝ තරහා ගියානේ කියලා. මොකද වෙන්නේ අන්න අපිට හිතලා කල්පනා කරලා උඩු හිතේ කියලා කියමුකෝ. උඩු හිත යටි හිත කියලා වෙන් කළා කියමුකෝ. නැත්තම් මේ විදිහට කියන්නේ උඩු හිතේදී හිතලා කල්පනා කරලා හිතුවිලි හදා ගන්න පුළුවන්. මේක හරි මේක වැරදි. නමුත් කරන්න ගියාම අන්න ඇබ්බැහිය තමයි යන්නේ. ඉතින් අලියාට කියන උතුරට යන් කියලා අලියාට කියනවා. අලියා කියනවා උඹට ඔන්න උතුරට ඵලයන්. මම යන්නේ වෙන දිහාවකට. ඉතින් ඒක තමයි අලියාගේ ගමන. අන්න ඌට මොන විදුලි වටවල් බැන්දත් මොන පාරවල් හැදුවත් මොන ගම්මාන හැදුවත් ඌ යන ගමනේ ඌ යනවා. ඉතින් කියනවා අලි මිනිස් ගැටුම කියලා. ඉතින් ඒක තමයි වැඩේ. මෙන්න මේ හිතේ ඇබ්බැහිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. කළ යුත්ත මේක බව දන්නවා. නමුත් වරදිනවා. කමන්නේ වැරදුනාට කමක් නැහැ. නැවත නැවත බලනවා එදත් වැරදුනා. ඊයේත් වැරදුනා. අදත් වැරදුනා. හෙට මොකද වෙන්නේ? එදත් මුලාවටපත් වුණා, ඊයේත් මුලාවටපත් වුණා, අදත් මුලාවටපත් වුණා, හෙට මොකද වෙන්නේ කි කිය ඔන්න ඔය විදිහේ උත්සාහයක්. ඒකයි මං කිව්වේ කෙන්දිරි ගාගෙන බඩ ගාගෙන තමයි. නමන්නේ, කමන්නේ කරනවා. නැවත නැවත කරනවා. අර විදිහ අනුග්‍රහයකින් ෆෝමල් ට්‍රේනින් එකකින් අනුග්‍රහ කරනවා. එදිනෙදා ජීවිතේ තමයි ගේම තියෙන්නේ. එදිනෙදා ජීවිතේ තමයි වැඩේ තියෙන්නේ. ওই කරදර බාධක අතරේ තමයි හිස් තැන හොයන්න ඕනේ. ওই කරදර බාධක අතරේ තමයි පුහුණුව තියෙන්නේ. ඉතින් කියනවා අර ගිරි කපන කැත්තක් අතට ගත්ත ගවඝාතකෙක් වගේ මෙන්න මේ ජීවිතේට මුහුණ දෙන්න. ගිරි කපන කැත්තක් අතට ගත්ත ගවඝාතකෙක් මොකද කරන්නේ? හමයි මසයි හානි කරන්නේ නැතුව හමයි මසයි අතර තියෙන නහර වැල් ටික විතරක් බිඳිනවා. නහර වැල් ටික විතරක් සිඳිනවා. අන්න ඒ වගේ මේ ජීවිතේට මුහුණ දෙන්න. අන්න ඒ වගේ මේ දිනදා ජීවිතේට කටයුතු කරන්න කියලා තමයි කියන්නේ. ඒතකොට ලේ පෙරාගෙන කැත්තක් අතර ගත්ත මිනිස්සෙක් වගේ නිකන් නොසෙලී හොඳ අවධානෙන් බලාගෙන ඉන්නවා මෙන්න මේ යන කරදර කබාදක. මෙන්න මේ එන ඩිස්ට්‍රැක්ෂන්ස්, මෙන්න මේ මතුවලා එන අවස්ථා. නොයෙකුත් පුද්ගලයෝ ඇවිල්ලා බණිනවා, ප්‍රශංසා කරනවා, නොයෙකුත් දේවල් මනාපමනාප දේවල් සිද්ධ වෙනවා. ඔය ඕක දිහා බලාගෙන ඉන්නවා. හොඳ අවධානෙන් අන්න බලාගෙන ඉන්නවා. ලේ පෙරාගත්ත කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා. මේ කාගේවත් බෙල්ල කපන්න ඝාතනය කරන්න එහෙම අදහසක් නෙමෙයි. ඒ වෙනුවට නහර වැල් විතරයි සිඳින්. නහර වැල් විතරයි සිඳින්. අන්න මේ තියෙන දේ තහානියක් කරන්නේ නැහැ. නමුත් තමුන්ගේ හිත තුල පුහුණුව කරගෙන යනවා. සිහිය පවත්වනවා. මේවා විනිවිද දකිනවා. ඔන්න බලන්න ප්‍රශ්නයක්. ඔන්න හිත වෙනස් වුණා. ඔන්න බලන්න ප්‍රශ්නයක්. ඔන්න හිත වෙනස් වුණා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මට තරහ ගියාම මගේ කයේ මේ වගේ වෙනසක් වෙනවා. මට සතුටාම මගේ කයේ මේ වගේ වෙනසක් වෙනවා. වෙනද මම මේ තරහ දිගේ යනවා. වෙනද මම මේ රාගෙ දිගේ යනවා. වෙනද මම මේ සතුට දිගේ යනවා. දැන් මම මේ කය දිහා බලනවා. කය දිහා බැලුවම මට මේ රාගය කියන එක නිකන් මෙන්න මේ විදිහේ හැඟීමක්. තරහ කියන එක මේ ඔළුව උඩ පැත්තෙන් නිකන් තදවීමක් වගේ. ඔන්න ඔක තමයි මගේ නිරීක්ෂණය. කෙලිදිරිපත් කරන අන්න මොකද උනේ? අන්න අර සූදානමින් ඉන්දියා අර ලේ පෙරාගත්ත ගවඝාතකෙක් වගේ තමයි මේ ජීවිතේට මුහුණ දෙන්නේ. මුහුණ දීලා දීලා ඒ වැරදි වැරදි පුහුණුව දිකට කරනවා. නහර වැල් විතරයි සිඳින්නේ. නහර වැල් විතරයි සිඳින්නේ. ඉතින් ඒ විදිහේ උත්සාහයක් තමයි අරගෙන තියෙන්නේ. ඒක ටිකෙන් ටික ගලප ගන්න කියලා අපි කියමු.
සාදු සාදු සාදු. කාලසිත ප්‍රශ්නයකට ඉතාම වටිනා උත්තරයක් ලබා දුන්නා. ඒ වගේම දිනෂා ඔයාලට පුළුවන් ඊට පස්සේ ප්‍රශ්න උන්වහන්සේට ඉදිරිපත් කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්ස, වෙලාව තියෙනවද?
කවන්න කියන්න.
ස්වාමීන් වහන්ස මටත් දැන් ওই ප්‍රශ්න ගොඩක් තිබුණා. ඊට පස්සේ මට ගොඩක් වෙලාවට මේ දවස් 31 වෙලාවට භාවනා කරන්න දවසට පැයක් හරි දෙකක් හරි කරාට දවස් 30ම එක එක සිත්විලි එනකොට ලොකු කරදරයක් වගේ දැනෙනවා. ඊට පස්සේ මට තේරුණා මේ ඕනෑම වෙලාවක මොනවා හරි ඕනම දෙයක් කර කර ඉන්නකොට හිතන්න පුළුවන් මේ වෙලාවේ මට පුහුණු වෙනුනේ මොනවද කරන්න පුළුවන් කියලා. හිතපුවම හැම වෙලාවකම මොනවා හරි දෙයක් කරන්න තියෙනවා. ඊටපස්සේ එහෙම කරන්න උත්සාහ කරා. හැබැයි ඉතින් ඒක මතක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ මතක් වෙන්නේ අනිත් එක අර එහෙම එදිනෙදා ජීවිතේ පුහුණුව වෙනුවෙන් කරන්න තියෙන දේවල් කරාට අර නිකම් ආරන් එකට ගිහිල්ලා අර රිට්‍රීට් එකකට ගිහිල්ලා වගේ එන ඒ ෆීලිං එක එන්නේ නැහැනේ සමින්හන්ස. අර එතකොට අර හිතට නිකම් පුහුණුවක් කරුන්නේ නැහැ වගේ හැඟීමක් එහෙමත් දැනෙනවා. එහෙමත් තියෙනවා. අර නිතරම සිතිවිලි දවස තිස්සෙම සිතිවිලි එනවා. ඒ හැම සිතිවිල්ලකම මම කියන හැඟීම අර මමයා කියන එක එනවා. ඒක තේරෙනවා. එතකොට ඒක ලොකු කරදරයක් වගේ දැනෙනවා. ඉතින් ඒක තමයි මගේ අත්දැකීම. සමිනහස උපදෙසක් ලබා දෙන්න පුළන්න.
හොඳයි, ඒක බෙදා හදාගන්න එක හොඳයි. මොකද අහගෙන ඉන්න කට්ටියටත් මේ වටිනකමක් නේ. අහගෙන ඉන්න කට්ටියටත් තේරෙනවා, මටත් තියෙන ප්‍රශ්නේ තිවිලා තියෙනවා. මේ විදිහේ තමුන්ගේ අත්දැකීමක් එකතු කරනවා. ඉතින් ඒක ඕක තමයි. නිකන් ලෝභ වෙන්න හොඳ නෑ වගේ දේවල් වලට. ලෝභ වෙන්න හොඳ නෑ. හොඳ දේවල් වලට ලෝභ වෙන්න එපා කියලා කියන්නේ. එතකොට මේ වගේ එකක් බෙදා හදා ගන්න තමුන්ගේ අත්දැකීමක්, තමුන්ට කොහොමද මේක ගැලපුණේ කියලා කියන්න ලෝභ වෙන්න හොඳ නෑ. හොඳයි, මේ මිරිසියා වෙන්න හොඳ නෑ. වෙන කෙනෙක් මේක අහලා නිවන් ගියායි මට කලින් කියලා එහෙම වෙන්න හොඳ නෑ. ඉතින් ඒ බෙදා හදා ගැනීම වටිනවා. මේ ඒ බෙදා හදා ගැනීමම තමයි ඉතින් මේ ධර්මය කියන්නේ. එතකොට මට මෙහෙමයි මේක තේරුණේ, මට මෙහෙමයි මේක ගැලපුණේ කියලා අන තම තමුන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කිරීම හරි වටිනවා. අනේ එතකොට ඒ අහගෙන ඉන්න කෙනෙක්ට තව කෙනෙක්ට වෙනස් විදිහකට තේරෙනවා. එනස් විදිහකට තේරෙනවා. මේක අපිට ඉරක් ඇඳලා පෙන්වන්න බෑ. මේ ඉර දිගේ ඉන්න, ඉරෙන් පිට පයින් එපා කියලා කිව්වට හරියන්නේ නෑ. ඒ එහෙම කියනවා නම් අපි තේරුම් ගන්න ඕනේ කියන කෙනාට තේරෙන්නේ නෑ. කියන කෙනාට පොඩි අවුලක් තියෙනවා. අන්න ඒ විදිහට ගන්න බෑ. එතකොට ඔය කියන කතාව හරි මේ අතපසු වීම වෙනවා. මේ විදිහට කරන්න කරාට නිකන් මදි වගේ. එහෙම ඒවා තියෙනවා. අර නිකන් ආරණ්‍යයකට ගියාම නිකන් අමුතු සූස්තියකුත් එක්ක එනවනේ නිකන්. සුරුට්ටුවක් ගැහුවා වගේ ගතියක් තියෙනවා. ඒ වුණාට ආරන් එක මාස දෙක තුනක් ඉඳලා බලන්න. ඕගොල්ලෝ ඒ දවස් කීපයක් ඇවිල්ලා ගිහිල්ලානේ ඕක කියන්නේ. එතකොට තේරෙනවා අර ගංජා ගතිය සුරු සුරු අර සූස්තිය බැහැලා යනවා. ඈ බැහැලා ගිහිල්ලා ආවව අර පිරිගාන ගතිය මතුවෙලා එනවා. ඒක තමයි වැඩේ. එතකොට අර මුලින් තමයි අර විදිහේ පොඩි නිකන් මේකක් දනවන්නේ. ඊට පස්සේ ප්‍රතිපදාවත් ඒ වගේ තමයි. මම ඒක කරන්න ගියපු කෙනෙක් සිටින් වලදී පළවෙනි දවස්වල නිකන් තේරෙන්නේ නිකන් අම්මෝ නිකන් මේ ක්ලවුඩ් 9 වගේ දිව්‍යමය සක්මනක්, දිව්‍යමය පරියන්කයක් කියලා තමයි කියන්නේ. ටික 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 හැබැයි ආවව මේ පොළොවටම අරගෙන එනවා. ඊට පස්සේ කියනවා ලුණු දාලා වගේ ඇයට නැවෙනවා, මෙහෙට නැවෙනවා, මේ නිදිමත එනවා, ආපහු බෙල්ල කඩාගෙන වැටෙනවා, කෙලින් වෙනවා, මේක මේ මොකද්ද මේ කියලා අහනවා. ඉතින් ඕක තමයි වැඩේ. වැඩේ හරි ගිහිල්ලා තියෙන වෙන මොකුත් නැහැ. පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මගේ භාවනාව කිසිම ප්‍රගතියක් නැහැ හාමුදුරුවනේ. ප්‍රගතියක් නැහැ, මම මේ මූදු හතක් එහා ඉඳලා ආවේ මෙන්න මේක විසඳගෙන යන්න. විසඳගෙන යන්න. හැබැයි මට තේරෙනවා මේ භාවනාවේ සිටින් වල කිසිම ප්‍රගතියක් නැති වුණාට ඔහේ ඉන්නා වගේ වුණා මගේ එදිනෙදා ජීවිතේ පුදුම වෙනසක් තියෙනවා. අනේ මට ඉස්සර තරහ යන්නේ. මට ඊට වැඩි ඉස්සරට වැඩිය මේ දූවිලි විනිවිදලා බලන්න පුළුවන් කියලා ඒ විදිහට කියනවා. ඉතින් මම ඒත් නැහනේ මේ භාවනාවේ කිසි ප්‍රගතියක් නැහනේ මම ඒකයි මේ ආවේ කිව්වේ. ඉතින් ලොකු සයින්නාන්ස් ඉන්නවා එහෙනම් ගිහිල්ලා කතා බහ කරගන්න කියලා. ඉතින් මම මිට වමට දා දකුණට දාලා ගියා යන්න. වෙන කරන්නේ නැහැ. ඉතින් ඕක තමයි වැඩි. ඉතින් එතකොට අර ওই කරදර විවාදකේ අතරේ තමයි තියෙන්නේ. අර සූස්ති අර විදිහට නැති වෙන්න පුළුවන්. මේ හිතවිලි ගලාගෙන එනවා. පටන් ගත වෙලේ ඉඳලා අවසාන වෙනකන් හිතවිලි තමයි වැඩ කටයුතු කරන්නේ. වැඩ කරන්නේ. කමක් නැහැ. සමහර වෙලාවට පැයක් තිස්සේ රාගය තමයි වැඩ කටයුතු කරන්නේ. කමක් නැහැ. මේකට හොඳට එයාගේ නිරූපණය දක්වන්න දෙන්න. නිරූපණය දක්වන්න දෙන්න. කරනකොට කරනකොට තේරෙනවා අන්න කාලෙත් එක්ක මේවයි මේ තියෙන කොහොල්ල ගති අඩු වෙනවා. කොහොල්ල ගති අඩු වෙනවා. ඒ විදිහට දිගට පවතින ගතිය තමයි වෙනස වෙන්නේ. මේවා අහෝසි වෙන්නේ නැහැ. මේවයි තියෙන කොහොල්ල ගතිය තමයි අඩු වෙන්නේ. හිතවිලි තියෙනවා. හිතවිලි තිබුණාට මොකද? ගදයක් නැහැ. ගානක් නැහැ. රඳක් නැහැ. අර විදිහට මේ ග්‍රහණය කරන්නේ නැහැ. අන්න කොහොල්ල ගතිය තමයි අඩු වුනේ. අතේ නිකන් පොල් තෙල් ගාගත්තා වගේ ස්වභාවයක් තියෙනවා. සමහර ඒවා ටිකක් දුර ගිහිල්ලා තැහැරෙනවා. සමහර ඒවා දන්නේම නැතුව තැහැරෙනවා. සමහර ඒවා ඇවිල්ලා එහෙම මතහැරිලා යනවා. ඕක තමයි වැඩේ. ඉතින් ඒකට බය වෙලා හරියන්නේ නැහැ නේ. බය වෙලා හරියන්නේත් නැහැ. මේක මේ මදි කියලා හරියන්නේත් නැහැ. ඒ වෙනුවට නැවත නැවත සිද්ධ කරන්න. නැවත නැවත සිද්ධ කරනකොට දවසක් කියන්න පුළුවන් එදිනෙදා ජීවිතේ දෙන නම් පුදුම වෙනසක් තියෙනවා. හැබැයි භාවනාව නැහැ. භාවනාව එකම දැන. භාවනාවේ කිසි දියුණුවක් නැහැ කියලා ඉතින් ඒක තමයි චෝදනාව. ඉතින් ඒ විදිහට උත්සාහ කරලා බලන්න ඕනේ. ඔය සිතිවිලි අතරින්, ඔය ප්‍රශ්න අතරින්, ඔය නිදිමත අතරින්, ඔය කය වේදනා අතරින් නැවත 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 ඔය දේ පවත්වනවා. නැවත නැවත සිය දහස්වරක් කරනවා. ඉතින් ඒ සඳහා විශ්වාසයක් දියුණු වෙනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයිනේ. මොකද අපි හැම වෙලේම හරි කැමති සැක සංකාවලට, සැක කරන්න කැමති. අපි හැම වෙලේම හිතනවා වැරදිලා කියලා. අපි හැම වෙලේම හිතනවා මේක නෙමේ ප්‍රතිපදාව කියලා. ඒ විශ්වාසය තියෙන කෙනෙක්ට ආයි රිවර්ස් ගියර් එකක් නැහැ තමයි. රිවර්ස් අර මොකද්ද අර තියෙන්නේ දවසල සින්දුව ගත්තර තියෙන්නේ. අපිට සමා වෙන්න හාමු අපේ රිවර්ස් එකක් නැහැ. කරත්තේනේ කරත්තේ රිවර්ස් එකට යන්නේ හාමුටම තමයි අපස්සට වාහනේ අරගෙන යන්නේ වෙන්නේ. අන්න විශ්වාසය තියෙනවා නම් රිවර්ස් ගියර් එකක් නැහැ. යන්නේම ඉස්සරහට තමයි. නමුත් අපි සැක කරනවානේ. ආ මේක හරිද? මෙහෙම වෙන්න පුළුවන්ද? මේකද ප්‍රතිපදාව කියලා සැක කරනවා. අන්න ඒ විශ්වාසය විතරයි අතෙන්දී අදාළ වෙන්නේ. විශ්වාසයෙන් ඒ ශක්තියෙන් දිගට කරගෙන යන්. එතකොට ඔයි කී පරිවර්තනය වෙනවා. ඔයි කී පරිවර්තනය වෙනවා. ඕකෙම තමයි ඉන්න ඕනේ. ආයි වෙන සූස්තියක් හොයන්න එපා. වෙන මොකක් හරි හොයාගෙන ගියා කියන්නේම වැරදිලා. වෙන මොකක් හරි මීට වැඩිය සහනයක් හෙව්වා කියන්නේම පැටලිලා. තමුන්ගේ මේ ඉන ජීවිතේ අතහැරලා වෙන ජීවිතයක් හොයාගෙන ගියා කියන්නේම පැටලිලා. ඉන්න රස්සාව, ඉන්න පුද්ගලයෝ, ඉන්න වටපිටාව එපා. වෙන එකක් තියුණා නම් හොඳයි කියන්නේම පැටලිලා. ඉතින් ඒ විශ්වාසය දිනු කරගෙන ඔකට තව තව ශක්තිය මුහුණ දෙන්න කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං.
නෑ තේරුවන් සර්. හොඳයි නිරෝෂේ නාපි අවසන් කරමු. නිරෝෂ්ටත් නිකන් ඉරිසියාව අතහැරින් හිතුණාද?
ආයිදී කොහොමද කතා කරන්නේ? ප්‍රතිපදාව අපි මට හිතෙන්නේ මම ඒ වාදින කාර්තන පාඩකේ කියන තියෙන සමහරවල් වල ඒ දවස්වල ප්‍රතිපදාව වෙන කලින් වුණා. අවුරුදු ප්‍රතිපදාව වල පස්සේ ටිකක් කාර්තන පාඩක වැඩි ගැතියක් දැනෙන්න පටන් ගන්නවා. මේ සමහර වෙලාවට අර මේ පහින් පහක්ම පුරාණ කර්ම කියන නිසා ඒවා ගෙවෙන ගැතිය ගෙවෙන්න දෙන්න ඕන ගැතියක් තමයි මට ඇත්තටම හිතෙන්නේ. දැන් එන කාර්තන පාඩක මේ ප්‍රතිපදාව වල පස්සේ ආවට පස්සේ ටිකක් වැඩි වෙනවා. ඒ වැඩි වෙන එකත් ඇත්තටම අර ප්‍රතිපදාවේ ජීවුණක් ඉන්නව වෙන්නේ සමහරවිට ඒ පුරාණ කර්ම ජීවන ගතියක් තියෙනවා වගේ එකක් එහෙම හැඟීමක් සමහරවිට ආවා මට හිතුන එකත් ප්‍රකාශ කරොත් සමහරවිට
ඔය ඇත්තටම මේ දුක නැති කරන්න කියලා ආවට දුක වැඩි වුණා කියන හැඟීමක් කෙනෙක්ට මතුවලා ඉන්න පුළුවන්. මොකද එකක් තමයි මේ අපි අවදීනේ වැඩිපුර අපි ඇහැ වහලා අමතක කළා නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් ඒක ලාභයි අපිට. නමුත් මේ සිහිය පුරුදු කරනකොට සිතිවිලි, ඒ ප්‍රශ්න ගැටලු, වටපිටාවේ වැරදි, කය වේදනා අපහසුතා ඔක්කොම වැඩි වැඩියෙන් පීරි ගගා එන්න පටන් ගන්නවා. වෙනදාට වැඩිය අවදි. එතකොට සාමාන්‍ය ආධුනිකයෙක් නගන චෝදනාවක් තමයි විශේෂයෙන් ඔය මෙහෙට වගේ දවස් කීපයකට ආපු කෙනෙක් නගන චෝදනාවක් තමයි දුක නැති කරන්න කියලා ආවට හාමුදුරුවනේ තියුණ දුකත් තව ටිකක් වැඩි වුණා කියනවා. එතකොට අර මේ ආයුර්වේද වෙදකාමක ස්වභාවය තමයි මේකේ තියෙන්නේ. පොඩ්ඩක් බොරබොර ගාගෙන එනවා. ඉතින් බඩේ ජරාව උඩින් හරි පහලින් හරි කොහෙන් හරි යන්න ඕනේ. පොල් මුඩු ගහගෙන නවත්තගෙන ඉඳලා හරියන්නේ නැහනේ. අපි හිතනවා කොහොම හරි මොකක් හරි අබැයක් ගහලා නවත්ත ගත්තොත් ඒක ජයග්‍රහණයක් කියලා. නෑ, ජරාවක් තියෙනවා නම් උඩින් හරි යටින් හරි යන්න ඕනේ. ගියාට පස්සේ තමයි පහසුව තියෙන්නේ. ඉතින් අර මේ ආයුර්වේද ප්‍රතිකර්මයක් තමයි තියෙන්නේ. උග්‍ර වෙලා එනවා අසනීපේ. උග්‍ර වෙලාවේදී නවත්තන්නත් හොඳ නෑ. දැන් අර මම දන්න කෙනෙක්ගේ දවසවල ආයුර්වේදෙට ගිහිල්ලා සෙමට බෙහෙත් අරන් සතියක් විතර යනකොට සෙම ගැහව නැග්ගා, කරටියටම නැග්ගා. ආයි හුස්ම ගන්න බැරි වෙලා සෙම නිකන් විකාර වෙලා ගියා. ඉතින් නැවැත්තුවාම මොකද වෙන්නේ? නැවැත්තුවාම ඉතින් අසනීපේ හොඳ වෙන්නේ නැහැ. ඒ ගානට තියෙනවා ඊට පස්සේම දිගටම. ඒක තමයි වැඩේ. අනේ උග්‍ර වෙලා තමයි ආවම වෙන්නේ, අඩු වෙන්නේ. ඒක කර්මයේ ඝර්ෂණේ අඩු වෙනවා. ඒක කාලෙත් එක වෙන දෙයක් බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. තමුන්ගේ මේ දිනදා ජීවිතයේ ඝර්ෂණය ඒ තියෙන ටික අඩු වෙලා යනවා. හැබැයි අසනීපේ උග්‍ර වෙලා දිගට කරොත් අඩු වෙලා යනවා. දිගට කරොත් අඩු වෙලා යනවා. ඉතින් අර මුල් ෆේස් එකේදී පළවෙනි වටෙන්ම වේගෙන් දුවාගෙන ගිහිල්ලා නවතින කට්ටියක් ඉන්නවා. නෑ මේක මීටර් 5000 දුවන්නේ. ඒක වටයක් දුවලා නැවතුණාට දිනුම දෙන්නේ නෑ. මේ වෙනුවට තව දුවන්න තියෙනවා, සෑහෙන දුවන්න තියෙනවා. ඒක තේරුම් ගන්න බැරුව ඉතින් හරි අමාරුයි. නෑ අර විදිහේ ටික අමාරුවෙන් නමුත් කේන්ද්‍රී ගාගෙන නමුත් බඩ ගාගෙන නමුත් කොහොම හරි කරගෙන යනවා. කරගෙන යනකොට අර කී විදිහේ සහනයක් විවේකයක් මතුවලා ඉන්න පුළුවන්. කෙනෙක් කියේ හිතට හිතෙනවා මේ වටපිටාවත් භාවනා කරනවා වගේ, මේ ලෝකෙත් භාවනා කරනවා වගේ, මේගොල්ලොත් සතිමත් වගේ කියලා. නෑ අපේ ඇතුළත වෙන්නේ වෙනස. ඝර්ෂණේ අඩු වෙන්නේ ෆ්‍රික්ෂන් එක අඩු වෙන්නේ. ඉතින් මේ අහසේ කුරුල්ල ගියා වගේ තමයි. ගියපු දිහාවක් හොයාගන්නත් නැහැ, ගියපු පාරක් හොයාගන්නත් නැහැ. ඕක තමයි වැඩේ. ඒ තත්ත්වයට යන්න ටික ටික තමයි ගුවන් ගත වෙන්නේ. එකපාරට බෑනේ. ටික 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 තමයි ෆ්‍රික්ෂන් එක අඩු වෙන්නේ. ඉතින් ඒ සඳහා නැවත නැවත උත්සාහ කරන්න ඕනේ. එතකොට තේරෙනවා ඒ වැඩි වෙලා අඩු වෙන ඕක. අසනීපේ උග්‍ර වෙලා තමයි සුවත දිහාවට හැරෙන්නේ. මේ පොඩ්ඩක් සුව වෙන්නේ. ඉතින් අර මුල් කාලෙදී තමයි පොඩ්ඩේ අපහසුව. ඊට පස්සේ දෙයක් නැහැ. මට මතකයි මම එක පළවෙනි බාර දවස් පහක් ඉන්න කියලා ඇවිල්ලා දෙයෝ සාකි මේ ධනිස් අතපය ඔක්කොම පොළු වලින් තලලා වගේ. වාඩි වෙලා ඉන්නකොට විතරක් නෙමෙයි. ඇවිද්දත් එහෙමයි, බුදියගෙන ඉඳියත් එහෙමයි, හිටගෙන ඉඳියත් එහෙමයි. මේ මොකද්ද මේ කියන හිතන ගානට. කියන්නේ පොළු වලින් තලලා වගේ. ඉතින් පරියන්ගේ වාඩි වෙනකොටම ඔන්න ධනිස්ස නිකන් පුපුරන ගානට තත් වෙලා එනවා. සක්මනකට ගිහිලා ඇවිදින්න පටන් ගත්තත් ඒ වගේ තමයි. මොකද අර ඇවිස්සලා එනවා ඔක්කොම ටික. පිස්සු හොඳටම උග්‍ර වෙලා එනවා. ඉතින් අපේ ඉස්සර මහත් එක්ක ඉඳියා එයා තමයි උපාසක කට්ටිය බලාගෙන ඉන්නේ. ඉතින් කියන ස්වාමීනාත පොඩ්ඩක් අවුල් වගේ පොඩ්ඩ යවමු නේද කියලා අර උග්‍ර වේගන එනකොට මේ එනවා පණිවිඩයක් හොරාට අරගෙන. මං කියන එම බාගෙට පිස්සු හදලා යවන්න හොඳ නැහැ. හදන යවනවනම් ෆිනිෂ් ප්‍රොඩක්ට් එක යවන්න ඕනේ. උන්ට නිකන් ඇඳුම් ගලවගෙන එහෙම දුවන ගානට කැලේ පයින් ගානට පිස්සු අද්දෝල මිසක් යවන්න හොඳ නැහැ කියලා. ඉතින් කොහොම හරි ෂේප් කරලා දැම සමහරුන්ට බහැලා යනවා. සමහරුන්ට බහැලා යනවා. සමහරුන්ට පිස්සු ඇත්තටම තද වෙනවා ඉතින්. එතකොට ඉතින් අපි ගානේ හොස්පිටල් ගිහිල්ලා අතාරින්න එක තමයි. හොස්පිටල් ගිහිල්ලා ඉතින් ස්වාමීන් වහන්සේ මමනේ අරන් යන්න ඕනේ. අර මනුස්සයගෙන මමනේ අරන් යන්න. උන් හිතනවලු මේක පිස්සු හදන ෆැක්ටරියක් කියලා. එතන වැඩි ඉතින්. එහෙම පොඩ්ඩක් එන්න ඕනේ. එහෙම පොඩ්ඩක් එකෙක් දෙන්නෙක් වැටෙන්න ඕනේ. එකෙක් දෙන්නෙක් ඒ ආපදාව එන්න ඕනේ. එතකොට තමයි ට්‍රේනින් එකේ වටිනකම තියෙන්නේ. නිකන් ආමි ට්‍රේනින් එකක එකෙක් දෙන්නෙක් නිකන් පොඩි කැෂුවලිටිස් දෙකක් විතර තියෙන්නේ බෑ. එතකොට මේ ට්‍රේනින් එකේ වටිනකම. එතකොට ෂුවර් ආ ඉතුරු බඩු ටික ෂුවර්. ඉතුරු යමුන් ටික හොඳ වැඩ කාරයෝ. ඉතින් ඒක තමයි ක්‍රමේ. ඉතින් ඔය විදිහට කරගෙන යන්න.
එහෙමනම් නැවතවතාවක් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අප වෙන්නේ.
මොම් පින්නි රෝෂ් අවසරයි ස්වාමීන් වහන්සේ. ඕකාස වන්දාමි බන්ති
සුඛි හොන්තු.